ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ධර්ම දේශනාව දවසේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් ශිරු දිනාම ධර්ම ගෞරවයෙන් යුක්තව තුන් සැරයක් සාදුකාර පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්ඛවේ අංගේයි අනුග්ගහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති චී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භ කරන ලද භාවනා වැඩපිළිවෙලේ වැඩමුළුවේ දෙවැනි දවසයි මේ ගත කරන්නේ. මේ දෙවැනි දවසේ ධර්ම දේශනා වාරයයි මේ පැමිණලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අපි ඊයේ කතිකා කරගත් පරිදි එකම සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද එකම සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන මේ දේශනාවල් දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි එකම පිරිසක් එකම වහලයක් යට නැවතනත් හමු වෙන නිසා අපිට ඒකෙන් ඒ දේශනාවේ ගැඹුරකට යากන්ට අවස්ථාවක් සැලසෙන නිසා. ඉතින් මේ දේශනාවලියටම මාතෘකා කරගත්තේ ඉස්සරහින් තියාගත්තේ වටිනා සූත්‍රයක් සර්වචනාංශයේ විසීම ශ්‍රීමුක දේශනාවක් වශයෙන් පවත්වන ද සූත්‍රයක්. මේකට කියන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලායි. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පොතේ පංචක නිපාතේ. ඒ කියන්නේ කාරණා පහකුයි අපි මේ සූත්‍රයෙන් ඉගෙන ගන්න. මේකෙදි ආරම්භක පාඩය පංචෛ භික්ඛවේ අංගෛ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියනකොට සරුවචනාංශයේ ආමන්ත්‍රණය කරන්නේ මේ වෙනකොටත් සම්මා දිට්ඨිය පහල කරගත්ත පිරිසකට ඒ පහල කරගත්තා වූ සම්මා දිට්ඨිය ක්‍රමයෙන් තනවනා ගන්න. ඉතින් මේ සම්මා දිට්ඨිය කියන එක අනිකුත් ආගම් වලට වැඩිය බුද්ධ ආගමේ විශේෂිත තේරවාදී නිතර නිතර කතා කරනවා. ඒ අනුව සම්මා දිට්ඨි සූත්‍රය නැත්නම් අනුග්‍රහිත සූත්‍රය আদি විවිධ සූත්‍රවල මේ දිට්ඨිය සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් පෙළගස්සලා තියෙනවා, වර්ගීකරණය කරලා තියෙනවා. මිච්ඡා දිට්ඨිය බ්‍රහ්මජාල සූත්‍ර আদি සූත්‍රවල විවිධාකාරයෙන් විචිතුරු වශයෙන් දක්වලා තියෙනවා. දැන් මේ අනුග්‍රහිත සූත්‍රයට අදාළ සම්මා දිට්ඨිය පස් ආකාරයකටයි පේන්නේ. එකෙන් එතකොට ඒ ඔය කියන පස් ආකාරව සම්මා දිට්ඨි සූත්‍රයේ පෙන්වන විෂය ආකාරයට වැඩිය වෙනස් වෙනවා. මේ එක එක දේශනා විලාස මේක එක නවී චරිතවල හැටියට ਸਰවතන සිද්ධපත් කරපු හැටි. මෙතන පෙන්වන සම්මා දිට්ඨිය කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨි, සමත සම්මා දිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියන මෙතිත් පැලගසවා කියන්නේ. ඉතින් ඒ සම්මාදිට්ඨි ගත පුද්ගලයාදි සම්මාදිට්ඨියට වැඩිච්ච පුද්ගලයායි කියලා කියන්නේ අඩුම ලංසුවෙන් මේ කර්මය සහ කර්මඵලය අදහන. එහෙම නැත්නම් හොඳක් කළොත් හොඳක් ලැබෙනවා, නරකක් කළොත් නරකක් ලැබෙනවා කියන අදහන පිරිසක්. මේකට කියනවා කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා. මේක නැති යත්තන්ට කියනවා කම්ම සම්මෝහය සහිත පුද්ගලයෝ කියලා. එයත්ෝ ඒ කර්මයක් සහ කර්මඵලයක් අදහන්නේත් නෑ. ඒ නිසා එයත්න්ට සදාචාරාත්මක වගකීමක් හිතට එන්නේ නෑ. ඒ කළ දේ ඵලඵල දේ කියන න්‍යායට වැටෙන්නේ නැති නිසා ඉතින් ඒක ඉන්දියාවේ දා කාලෙත් තිබුණා. ඒ තමන් කරන දේ බුද්ධිය ඵලය තමන්ට නෑ. ඒ නිසා හොඳින් හෝ නරකින් සැප විඳිය යුතුයි කියන භෞතිකවාදී ශ්‍රී නංකත්වා ගෘතම් පීවේත් කියන පැරණි පාටේට අනුව විස්තර කෙරුවේ ණය වෙලා හරි කමල් ලැබිතල් බීපල්ලා ගිතල් කාපල්ලා ඒකේ ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි බොරු කියලා හරි කන්න හම්බ කරගෙන සැප වින්දට පවක් ගෙවන්න වෙන්නේ එහෙම කර්ම ශක්තියක් නැහැ ඉතින් ඒක නිසා එවැනි යත්තන්ට නෙවෙයි මේ සරුවජනච ආමන්ත්‍රණය කරන සරුවජනච ආමන්ත්‍රණය කරන අඩුම ලංචුවෙන් මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති යත්තන්ඩයි අන්න එවැනි සම්මාදිට්ඨියක් ඇති කෙනා ඒ සම්මාදිට්ඨිය කොහොමද සමත සම්මාදිට්ඨියට ඔසවා තියන්නේ කොහොමද විපස්සනා සම්මාදිට්ඨියට ඔසවලා තියන්නේ කොහොමද මාර්ග සම්මාදිට්ඨියක් ලබන්නේ කොහොමද ඵල සම්මාදිට්ඨියක් ලබන්නේ කියනනම් ඒක නිකන් ඔහේ තිබ්බට හරියන්නේ නැහැ අර ඇති වෙච්ච සම්මාදිට්ඨිය තනවා වඩන්න මේ තනවා වඩනවා කියන එකට මේ සූත්‍රේ පාවිච්චි කරන වචනේ අනුග්‍රහ දක්වනවා කියන්නේ එනිසා පංචේ භික්ඛවේ අංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ති චේතෝ විමුක්ති ඵලාච හොති චේතෝ විමුක්ති ඵලානි සංසාරච ධම්මාකාරයකින් තමයි ළඟ තියෙන සම්මාදිට්ඨිය පස්සාකාරයකින් තනවා වඩාලවොත් අනුග්‍රහ කළොත් ඒක චේතෝ විමුක්ති මාර්ගයේ චේතෝ විමුක්ති ඵලය නැත්නම් ප්‍රඥා විමුක්ති මාර්ගයේ ප්‍රඥා විමුක්ති ඵලය නැත්නම් සමත භාවනාවේ පැත්තෙන් හෝ විපස්සනා භාවනාවේ පැත්තෙන් මාර්ගඵල ලබන තැනට උස්සලා දෙනවා. අනේ මොසවා තබා ගැනීම සඳහා ක්‍රම පහක් තියෙනවා කියන්නේ සරුවචනංශ මේ හඳුන්වා දීමේ පාඩයෙන් කරන්නේ පංචෛ විච්ඡවේ අංගෙහි කියලා. ඉතින් මේ අංග පහ අපි ඊයේත් මතක් කරගත්තා සීලානුග්‍රහිතාච හෝති සුතානුග්‍රහිතාච හෝති සාකච්ඡානුග්‍රහිතාච හෝති සමතානුග්‍රහිතාච හෝති විපස්සනානුග්‍රහිතාච හෝති කියලා අර සම්මාදිට්ඨි ඔසවා තබා ගැනීම පියවර පහක් මේකෙදී දේශනා කරනවා. ඉතින් මම හිතුවේ මේ දේශනා මේ ඔස පියවර පහ දවස් පහට අපි ධර්ම දේශනාවේ සාකච්ඡාවට ගමු කියලා. මනසුකාට ගමු කියලා. එයනවා අපි ඊයේ ගත කරයි කියලා හිතන්නේ අපි සලකා ගත්තේ සීල අනුග්‍රහිතේ. යම් කිසි කෙනෙක් ඒ දැනට තියෙන සම්මාදිට්ඨිය දිනුචුණු කරගන්න අවශ්‍ය නම් ඔසවාත බණ්ඩ අවශ්‍ය නම් අනුග්‍රහ කරන්න ඕනේ නම් දවසින් දවස සීලය ගැන මේට වැඩි බොහෝම සංවේදී වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය විදියට කියන්න පුළුවන් සදාචාරාත්මක වගකීමක් තියෙන්න ඕනේ. ඒ සදාචාරාත්මක වගකීම අපි කියන්නේ ලෝකපාලක ධර්ම වශයෙන් එහෙම නැත්නම් කන්න සුඛ ධර්ම වශයෙන් හිදිඔතප් කියලා. යම් කිසි කෙනෙකුට පවට බයක් සහ පවට ලැජ්ජාවක් කියලා දෙකක් ඇති වෙනවා. ඒ පවට බය ලැජ්ජාව තිබුණොත් විතරයි මේ මනුෂ්‍යයා තුළ තව කෙනෙක්ගේ දුක තේරුම් ගන්න පුළුවන් සදාචාරාත්මක වගකීමක් ඇති වෙන්නේ. යම් කෙනෙකුන් තුළ ඒක නැත්තම් කවදාකවත් සදාචාරාත්මක වගකීම, බය ලැජ්ජා දෙක, දේව ධර්ම, ලෝකපාලක ධර්ම නැති කෙනාගෙන් කවදාකවත් ඉන්දිය සංවරයක් නම් බලාපොරොත්තු වෙන්නේ පා ඉබ්බගෙන් පිහාට බලාපොරොත්තු වුණත් ඒක නිසා ඉන්ද්‍රිය සංවරයක් බලාපොරොත්තු වෙච්ච එකන අර කියන විදිහේ Taman තුල බයලජ්ජා දෙක තියෙනවාද කියලා බලන්න. පවට බය සහ ලැජ්ජා. ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනා තුල පමණමයි සීලයක් පහළ වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය තමයි සීලයට ආසන්න කාරණාව. ඒ නිසා යම් කෙනෙක් ළඟ ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීලයක් පහළ වෙන්නේ ආසන්න කාරණාව නෑ. ඉතින් මේ ටික තමයි අපි ඊයේ දේශනාවේ ඒ සමාලෝචන වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකෙන් අපි අද දෙවෙනි කාරණාවට නගින්නයි බලාපොරොත්තු වෙන්නේ මේ සුතමය සුතානුග්ගහිතාච හෝති කියලා සුතමය ඥානය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සීලය සීලවන්ත වෙන්න ඕනේ. ඊකට සුතවන්ත වෙන්න ඕනේ. ඒකට කියනවා බහුසුතෝ සුතධරෝ සුතසන්නිච්චයෝ කියලා. යම් කිසි කෙනෙක් ඒ සම්මා දිට්ඨිය ඔසවා තබා ගැනීමේදී එන්නේ දවසින් දවස සුත්තමේ ඥානය අතින් උපවත් වෙන්න ඕනේ. බහුසුත වෙන්න ඕනේ. බහුසුතයි කියලා අපි ඒක පාලියේ වචන සිංහලෙන් දාලා තියෙන සංස්කෘත වචනේ තරගෙන බහුසුතයි කියලා ඒක බොහෝ ඇසුවිරු තැන් ඇති පුද්ගලයා කියලායි අපි එහෙළ බසට දාගෙන තියෙන්නේ. තමාට ඇසුපිරු කියලා වචනයකුත් අපි හදාගෙන තියෙන ඇත්තම වචන ඇසුවිරු. අසලද ස්වරූපයත් આવු කෙනා බොහෝ අහලා තියෙන කෙනෙක්. ඉතින් මේකේ බොහොම ඉතිහාසගත කාරණාවක් තියෙනවා. ඒ සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන කාලේ මේ මිනිස්සෙක් තව කෙනෙකුට sannivedanayak කරනකොට දැනුම එකම ක්‍රමයයි තිබෙන්නේ ශාวก දේශක සම්බන්ධතාවයේ පමණයි. දේශකයන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයෝ අහගෙන ඉන්නේ. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ දේශකයන් වහන්සේ අනුගමනය කරන්න ශ්‍රාවකයන් වහන්සේ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. කාගේද? සරුවචන වහන්සේ. ඉතින් සරුවචන වහන්සේ කියන දේ හුඟක් අහලා තියෙන එකන බොහෝ ඇසු විරු ඇති කෙනෙක් කියලා කියනවා. ඉතින් අද ඒක මේ කාලේ වෙනකොට තොරතුරු තාක්ෂණයක් වශයෙන් අන්තිම දියුණු තත්ත්වකටපත් වෙලා තියෙනවා. අපි එඬේර යුගය, ගල් යුගය, යකඩ යුගය, ප්ලාස්ටික් යුගය පහු කරගෙන අද ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. මේකදී විශේෂයෙන්ම තියෙන්නේ හැම කෙනාම තම තමන්ගේ අම්මලාට තාත්තලාට අත්තලාට පුත්තලාට වැඩිය බොහෝම ඇසුවිරු තැන් ඇති අද. ඇසුවිරු තැන් ඇති සඳහා බොහෝම කෙටි මාර්ග තියෙනවාද. ඉතින් මේ ඒ නිසා දැනුම කියන එකට එදා සර්වචනනාස වැඩ හිටපු කාලයට වැඩිය අද වෙනත් අර්ථකතනයක් තියෙනවා. ඉස්සර වගේ හිග නැහැ, තොරතුරු හිග නැහැ. තොරතුරු බමුණන් අතේ බමුණා කිර වෙලත් නැහැ. ඒ වගේම උගතුන් අතේ හිර වෙලත් නැහැ දැන්. ධනවන්තයන් අතේ හිර වෙලත් නැහැ. දැන් අපි පොඩි ආමතුරුරු දැනට පිළිවෙන් අධ්‍යාපනය ලබන්නේ ඉන්සාව එක කටපාඩම් කරලා හරියටම ගුරුවරයා අහන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකට අදාළ ගුරුවරයා පන්ති කාමරේ උගන්වව උත්තරේම ලිව්වනම් ලකුණු ලබනවා. අනම්මන ලිව්ව ලකුණු කපනවා. ඇමරිකන් සිස්ටම් එකේ හැටියට එහෙම කටපාඩම් කරන්න ඕන කමක් නැහැ. ඕන පොතක් ඕන කම්පියුටරයක් විභාග ශාලාවට ගෙනියන්න පුළුවන්. එහෙනම් තමයි විභාග ශාලාවට එන්න ඕන කමකුත් නැහැ. ප්‍රශ්න පත්‍රේ පළ කරලා පැය 3ක් ඇතුළත උත්තර දෙන්නයි තියෙන්නේ. කොයි පොත කියුවත් කමක් නැහැ. කොයි කම්පියුටර් දිහා හිටවත් කමක් නැහැ. අපි යුනිවර්සිටි කේ ඉන්න කාලේ කැල්කියුලේටර් ගෙනියන්න දෙනවා. අපිට කැල්කියුලේටර් තිබුණේ නැහැ. ඒක නිසා සංකීර්ණ ගණක් වෙනවා. ඒ සංකීර්ණ ගණ කරනකොට කැල්කියුලේටර් අරගෙන ගියානම් කට්ටක් ගාලා ගණන් හදලා පෙන්නනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ සමහරව කැල්කියුලේටරේ උත්තරේ දාගන්නත් යනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ කොයි බොත්ත මිරිකන්ටරොන්ද කොයි පොතේ කොයි පිටුවේ තියෙනවද කියලා බලලා පැය 3 ඇතුළත ටට්ටක් ටට්ටක් ගාලා තොරතුරු වලට ළඟා වීමේ හැකියාව තියෙනවනම් පාස්. ඉතින් මම ඉගෙන ගන්න කාලේ සුද්දෙක් එක්ක ඇමරිකන් කාර් එකක වැඩ කරේ. ඉතින් මම ඉංග්‍රීසි දුර්වලයි. ඉතින් පටන් ගන්න කාලේ ඉතින් යා කතා කරලා කිව්වා ඔබට මේ මේ මම දීපු පේපර් එකට මම දීපු උත්තරේට ඒ මයිනස් එකක් හම්බෙලා තියෙනවා. එයාගේ ගණන් ක්‍රමයට නැවත ලියක කැමති නම් ආයේ ඒක නැවත සකස් කරලා දෙන්න පුළුවන් නම් මට ඒ ප්ලස් එකක් දෙන්න පුළුවන් කියලා. ආයෙසරක් ගිහලා පැය 3ක් එකට ගත කරලා නැවත ලියන්න පුළුවන් නම් ඒ මයිනස් එක ඒ ප්ලස් එකක් කරලා දෙන්න කියලා. කිසියම් මේ පුද්ගලික සැලකිල්ලක් නෙමෙයි නැවත අරක සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් වෙලා ගන්න පුළුවන් කැමති. ඒ නිසා දැන් කියන්නේ අර ඉස්සර වගේ මතකයේ තබා ගැනීමේ ශක්තිය අවශ්‍ය නැහැ. තොරතුරු තියෙනවා කම්පියුටරේ ඕන තරම්. හරියට මේ බොත්තම තද කරලා මෙන්න මේ තොරතුරු ගන්න පුළුවන් නම් ඒකත් දක්ෂකම. අපි ලොකු සංචින්න කාලේ කියන්නේ ඔය දැන් දින ශාස්ත්‍රීය පොත්වල පිටිපස්සේ පෙලක් දානවානේ මේක අතරින් උපුටා ගත්ත මෙතනින් අපට උපුටා ගත්ත මේ කරකේ උපුටා ගත්තයි කියලා. ඉතින් ඒ වැනි පොතක් කියපුවාන් කියනවා තෑහෙන පොත් පෙරලලා තියෙනවා කියලා. කිසියම් පුද්ගලික පළවෙනි පන්තියේ දැනුවක් මොකුත් නැහැ. අර පොතේ අරයා මේක මේ කිව්වා මෙයා මේක කිව්වා කියලා එකතු කරලා ඒවට කියනවා අපි මේ සුත්තමේ ඥාන කියලා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් එන්න අර ඒ සුත්තමේ ඥාන වලට ඉස්සර තිබුණු ගරු ගැඹිරත්වයක් දැන් නැහැ. දැන් කවුරු කවුරුත් වගේ අකුරු සාත්‍රය දාන්නෝ. ඒ වගේම සෑහෙන අධ්‍යාපනයක් ලැබෙන ඒ නිසා ඉස්සර තරම්ම අකුරු දන්න අයට තිබුණු සැලකිල්ල දැන් අඩුයි. කෙසේ නමුත් මේකේ අධ්‍යාත්ම ගමනට සෑහෙන ආධාරයක් තියෙනවා. එනිසා සරුවචනාංශී දේශනාවේ සඳහන් කළා තියෙනවා කෙනෙක් දිනු වෙනකොට ඥාන තුනකට සඳහන් කරනවා සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන කියලා. ඉතින් කොච්චර අපි භාවනාමේ ඥාන ලොකු කරත් භාවනාමේ ඥානේ අනික්කට වැඩිය උසස් කළ දැක්කුවත් ඒ හැම එකටම පදනම් වෙන්නේ සුත්තමේ ඥානෙමයි. ඒක නැතුව යන්න බෑ. නමුත් අපි තේරුම් ගන්න සුත්තමේ ඥානේ අඩුපාඩු කම්බගයක් තියෙනවා. ඒ සුත්තමේ ඥානෙ එනකොට මාන්නක්කාරකම් එනවා. ඒ වගේම ආනුම් පහත් කළ සලකන්න හදනවා. මම දැන් දන්නවයි කියලා එව්ව නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ සුත්තමේ ඥානයත් එක්කම ඒ නිහතමානිකම දිනු කර ගන්නවා නම් ශාස්ත්‍රයට සලකලා ඒක අහේනි කරවෙන්නේ. ඒ නිසා ඒ සම්මා දිට්ඨිය දිනු කරගෙන යන්න මේ සුත්තමේ ඥාන දවසින් දවසේ දවසින් දවසේ දිනු වෙන්න ඕනේ. ඒ දිනු කිරීම සඳහාම සර්වඥතේ වැඩ ඉන්න කාලේ සෑයන දේශනා කරලා තියෙනවා. විවිධ දේශනාව පස්සේ ආනන්ද ආමඳුර මේ ඔක්කොම කටපාඩම් කරගෙන බුදු ආමඳුර පිරුණා පැයට පස්සේ දවස් 100 යනකොට අපි ධර්ම සංගායනා කරලා මේ ඔක්කොම ස්ථාපිත කරා. අවුරුදු 100 යනකොට දෙවෙනි ධර්ම සංගායනා 365 යනකොට තවත් ධර්ම සංගායනාවක් වශයෙන් දැන් අපිට මේ සුතය කියලා ථේරවාද ආගම පිළිගන්නේ මෙන්න මේ ත්‍රිපිටකයට අයිති කොටස් පමණයි. ඉන් පිට කොටස් කියවන එක සම්ප්‍රදාන කුල නැහැ කියලා පත්තමට වගේ අපි සීමාකාරී වෙලා තියෙනවා පසු කාලීන ඇති වෙච්ච අන්‍ය ආගම් වල බලපෑම නිසා. කෙසේ නමුත් ඒ එවැනි අර බුද්ධ දේශනාවමයි සුතේ ඉන් පිට දේවල් වෙන්නේ නැහැ කියන නිසා පිරිවෙන් අධ්‍යාපනයේදී මේ විශේෂේස්ත්‍ය හදනකොට ඒක සීමාවල් තියෙනවා. එයින් පිට යන්නේ සම්ප්‍රදාන කුල පිරිවෙන් විශේෂ ධාරා. ඒ මොකද හේතුව අනික් පැත්තවලින් নানা ප්‍රකාර මේ කාම භෝගී දේවල් උගන්නලා හිත අවුල් කරන නිසා ඒවට යන්න දෙන්නේ නැතුව හිර කරලා තියෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේ අර විදේශීය ආක්‍රමණ සහ විදේශ අන්‍යාගම් බලපෑම නිසා. නමුත් ඔය අටුවා යුගයේදී හරියට ඊට කලින් තිබුණු ඒ Hindu ආගමේ බලපෑම තදින්ම අටුවා යුගයට ඇවිල්ලා තියෙනවා. බුදුගොස ආචාර්යන් වහන්සේ බ්‍රාහ්මණ පවුලක් කෙනෙක් කියලා කියනවා. හොඳට උගත් ත්‍රිවේදයේ දැනගත් කෙනෙක් නිසා ඒ ත්‍රිවේද දැනුම ගොඩක් පාවිච්චි කළා තියෙනවා. ඒක අපි ඉතින් අර සම්ප්‍රදාන කුල අටුවා පිළිගන්නේ නැත්නම් ඒක නරකක් විදියට බාරගන්නේ ඔය බාර ගන්නවා. නමුත් බලනකොට මේකේ යම්මාකාරයකට ශ්‍රීමුක දේශනාවේ පටලැවිලි වගේක් අටුවා යුගයේදී ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා සුත්තමේ ඥානයි කියලා කියන්නේ එන්නේ ඉතින් හැඩ ගැහෙන දෙයක්. කාලානුරූපව හැඩ ගැහෙන දෙයක්. නමුත් අපි ථේරවාද නිකාය ඉෂ්ඨවිරවාද නිකායේ තියෙන විශේෂත්වය තමයි ලෝකයේ ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් වලට විවිධාය විවිධාකාරයෙන් අර්ථකථා ටීකා ටිප්පණි ලියුවට මූලික ත්‍රිපිටකය ඒ ආකාරයෙන්ම රැකෙනවා කියන ගෞරවය තාම ථේරවාදයේ තියෙනවා. ඒ අර පෙළ ටික එහෙම නැත්නම් තන්ති එහෙම නැත්නම් බුද්ධ දේශනාව එහෙමම රැකිලා තිනවා කියන එක මහායාන ආගම් පවා පිළිගන්නවා වින් අන්‍ය ආගම් පවා පිළිගන්නවා. ඒ නිසා අපිට අර සුතය වශයෙන් අවශ්‍ය නම් කෙලිම බුද්ධ වචනේ ගන්න පුළුවන්. නමුත් අපේ භාෂාව සිංහල නිසා අපිට ඒ පාලිය තේරෙන්නේ නැති නිසා අපිට අවශ්‍ය වෙනවා පරිවර්තනයක්. අපිට අවශ්‍ය වෙනවා අර්ථකථනයක්. අපිට අවශ්‍ය වෙනවා ටීකාවක්. ඒවට අදගත සන්න ටිප්පණි කෝෂ ග්‍රන්ථ අවශ්‍ය වෙනවා. ඒ කෝස ග්‍රන්ථ ඔක්කො පසු කාලීන ලියවිච්ච නිසා ඒ වගේ බලපෑමක් අවබෝධ කරගන්න කරාට කියනවා. මේ ටික දන්නවා නම් මේක කිසි බාධාවක් නැහැ. මේක දන්නවා මේව අඩුපාඩුයි මේව පුංචි කියලා අතහැරලා බෑ අපිට. අපිට මේක ඉගෙන ගන්න වෙනවා. ඒක නිසා සරුවත් අනාංශය සඳහන් කරලා තියෙනවා මේ පුද්ගලයා සුතානුග්‍රහිතය දැක්විය යුතුයි. තමන් දන්නදී අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති ආදි වශයෙන් බණ ධර්මදේශනාවක ආනිසංස විස්තර කරනවානේ. ඒ නිසා අපි නිතරම අහුම්කම් දෙන්න ඕනේ. සරුවච්චන් වහන්සේ ඒ කුටිකන්න සෝණ හාමුදුරුව මේ බොහොම දුර පළාතක ඉඳලා ගව් ගණන් ගෙවාගෙන ආපු දවසේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ මගේ ගඳ කිලියෙම ආසනේ පළවන්නේ. ඉතින් ඒ කුටිකන්න සෝණ හාමුදුරුවන්ට වෙච්ච විශාල ගෞරවයක් ආනන්ද හාමුදුරුවන්ට අලුතක්. ඉතින් හාමුදුරුව මේ වගේ වෙලාවට සරුවත්නාංශේ සක්මන් කරලා ගඳ කුලියට වැඩියට පස්සේ කුටිකන සෝණ හාමුදුරුවෝ ගිහලා දැන් පැත්තක ලැබුම් අරගත්තාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා බණ ටිකක් කියන්න බැරිද? කුටිකන සෝණ හාමුදුරුවන්ට කියනවා බණ ටිකක් කියන්න බැරිද? කුටිකන සෝණ හාමුදුරුවෝ එතකොටම ඒ වෙනකොටත් සුත්ති නිපාතේ පාරායන වගේ හොඳට කටපාඩම් කරගෙන හිටියා. දැන්ටත් කියන අන්තිම දාර්ශනික කොටසක් තමයි ඔය සුත්ති නිපාතේ කියන පොතේ මේ කුද්දක නිකායට අයිති වෙන්නේ. ඒකේ අටක වර්ගයේ පාරායන වගේ කිව්වත් ඉතාලම ගැඹුරු භාෂාවකින් දේශනා කරලා තියෙන හොඳටම මණ්ඩි බහපු ධර්ම තියෙනවා. අර හාමුදුරුවෝ ඒක දේශනා කරලා තිනවා එක ඇල්පෙල්ලක් එක ඉස්පිල්ලක් වරද්දා ගන්න. ඒක බුදුහාමුදුරුවෝ බොහෝම වටිනවා. බොහොම වටිනා මේ නම කටපාඩම් කරනකොට බොහොම ධර්ම කෞරවේ ඒ ධනිත සිතිල දැනගෙන ව්‍යාකරණ දැනගෙන දේශනා කරයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් ඒ වගේ බණ අහන්න කැමති. මම මතක් වෙන එක දවසක් අපේ ලොකු සාංශ වයසට ගිය වෙලාවක ඔය 25 කුටියට ආපු වෙලාවක මම එතකොට සාමණේර. එක දවසක් තුවා නම මම නිතරම ත්‍රිපිටකය කියවනවා. තිබුණා තල්ලු කරන්න පුළුවන් මේෂයක් රෝදහයි කරලා තියෙන ඒක ඉස්සරහා තියාගන්නවා. තියාන ඒක ඉඳගෙන පොත අල්ලගෙන ඉන්න බෑ. අත බර වැඩි පොත ත්‍රිපිටක පොත බරයි. අර කුඩ තියාන කියවන අන්තිමට ඇස පේන්නේ නැතුව ගියා. ඒක ලෙවල ඒක ටයිප් රයිටර් එක ආයෙ ගහනවා ගිහිල්ලා. එහෙම නැතුව මේ පොත්වල දැනුම ඉන්නේ ලියන්න තු වෙන්නේ නෑනේ. ඉතින් මං ගියාට පස්සේ කිව්වා දැන් මට මේ දෙකම කරගන්න බෑ. පොත කියවන්නත් බෑ. ටයිප් කරන්නත් බෑ. ඒක නිසා මේ නමට බැරිද මට සූත්‍රයක් කියවන්න කියලා. මං කවදාකවත් කරලා තිබුණේ නෑ. ඊට පස්සේ කිව්වා මොකද්ද කියවන්නේ මං කවදාවත් සංස්කෘත මාර පාලි දන්නේ නැහැ. අපේ සිංහලත් හොඳ නෑ. ඉතින් ඒක නිසා ඔබ වහන්සේ කියන නිසා මං බොහොම කැමැතියි කියවන්න කිව්වට පස්සේ මට හිතා ගන්න බෑ. ළඟ තිබ්බ පුටුවක් උස්සන ඇවිල්ලා ඉස්සරහින් තියලා මට වාඩි වෙන්න කිව්වා. මගේ ඇඟට හීන් දාඩියක් දැම්ම. මොකද කවදාකවත් මං ලොකු සංස්කෘත ඉස්සරහා ආසනයක් අරගෙන නෑ. ඊට පස්සේ මං කවදාවත් ස්වාමීන් වහන්සේ දැන් මේ ආසනය අරගෙන කියන්න ගියොත් මට සබකොලේ නිසා කියන්න බෑ. මට වාඩි වෙන්න දෙන්න කිව්වා බිම. නෑ නම මේ ඔය නමට කොටන ගෞරවයක් නෙමෙයි ධර්ම ගෞරවය නිසා කියන්නේ. ඔය පුටුවේ වාඩි වෙන්න කිව්වා. මම ඉන්නේ උඩ එක්කනේ. මම ලෙඩානවා. වාඩි වෙන්න මං කණේ ස්වාමීන් වහන්සේ එහෙම නම් වැඩේ වෙන්නේ නෑ. මට මේ ඔබ වහන්සේ ඉස්සරහ ආසන වෙරක. මචං එහෙම නම් ඉතින් බිම වාඩි වෙලා කියවම කියලා දේවදාහ සූත්‍රය සම්පූර්ණ සූත්‍රය කියවනකම් අහගෙන හිටියා. මට මතක වේබුසායඩෝගේ පොත අම්බ විච වෙලාවේදී සංස්කෘත ටිකක් ඉංග්‍රීසි පුළුවන් මං ඉස්සරහින් තියාගෙන ඒ ඉංග්‍රීසියෙන් කියවලා සිංහලෙන් කියලා දෙන්න කිව්වා. මං දැන් පැහැදිලිවම ලොකු සංස්කෘත ඊට වැඩි දැනුම තියෙනවායි කියලා. නමුත් අර අලුත් කිරීම සඳහා නිතර සුචි අවශ්‍යයි. ඒක නිසා නිතර කියනවා සුචි පුලි මුත්තෝ කුතෝ පඬිතම් භවී කියලා. යම් කෙනෙක් සූ කියන ශවණී, චී කියන චින්තනයේ, පූ කියන පුච්ඡාවේ, ලී කියන ලිඛනේ ලියවෙන්නේ තොර වුණොත් එයාගේ පඬිතුකමක් නැහැ කියලා. නිතරම අහන්න ඕනේ. නිතරම කල්පනා කරලා බලන්න ඕනේ මේ කියන දේ මේ මනුස්සයා වගකීමෙන් මුලැමැදක ගලපලා කියන දෙයක්ද නැත්නම් කට කහනවට කියන දෙයක්ද කියලා. ඒක චින්තාමය ශක්තියට දාලා බලන්න. ඊට පස්සේ පුච්චා නැවත නැවත ප්‍රශ්න කරන උභහංශය කලින් කියපු එකත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ. මේකත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ලියනවා. මේ හතරෙන් තමයි අපි මේ බහුසුතකම ඇති කරන්නේ. ඒ කියන්නේ ඒ චින්තා ඒ සුතමේ ඥානෙට බුදුහාමුදුරෝ ඒ දිය යුතු තැන දීලා කියන. එහෙම නැතුව මේ ගහ වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ අනුග්‍රහිත සූත්‍රයේ අටුවාසපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා යම් කිසි ගොවියෙක් ඒ දාවි ගත්ත නිදර්ශනෙමයි කැලේ මැද්දාට ගිහිලා කැලේ කල්පල හැලලා මහ කඳන් ගිනි තියලා එන එලි කරගත්තට පස්සේ සීල අනුග්‍රහිතය කියලා කියන්නේ වටේට දඬුවට ගන්න එක. එතකොට පලිබෝධකයන් වනසූපාවන්ගේ වෙන භෝගයට වෙන හානිය අඩු කරන්න දඬුවට නිතර බලන්න ඕන. දෙක සුතානුග්‍රහිතය කියලා කියන්නේ ගොවියා හරියට ඒ හේන් භෝග කටුසර භෝග වපුරන්නේ කල්යල් බලලා. එයාසේ එනකොට නවදලි හේනේ ඇට වපුරනවා. ඉතින් ඒ නිසා ඒ ඇට වලට නියම වෙලාවට වැස්ස ලැබිච්චාම ඒවා කණු කැපිලා පැල වෙලා එනවා. ඊට පස්සේ ගොවියා ඉතාමත් අඩුවෙන් තමයි වතුර දාන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද හේන් වල ඉච්චර වතුර නැහැ. ඒ වුණත් සමහර විචක ගොඩලි වල පිටකන්දේ වැවෙන පැල වලට වතුර වඳි වෙනවා. එතකොට ගොවියා ළඟ මේ දියකඩක් හදාගෙන ලිනක් හදාගෙන අර මේ උඩ කන්දැත්තේ හැදෙන පැල වලට වතුර දාන්න වෙනවා. අනිත්‍යවන සාමාන්‍ය වැහි වතුරෙන් හැදෙනවා. ඉතින් ඒ නිසා හේන් ගොවියා වුණත් ගොඩ ගොවියා වුණත් එළවලු ගොවියා වුණත් අවශ්‍ය පැලවලට වතුර දැම්මේ නැත්නම් ඒ පැල මුල් ටික බැහ ගන්නකම් හේබාන. මේක පැලේ බාල වෙන නිසා මෙන්න වතුර දානවට තමයි සමාන කරලා තියෙන්නේ සුතමේ ඥානෙ. ඉතින් ඒක ගැන කතා කරන්නේ බුදුම ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේට විස්තර බණ කියනකොට කිව්වා යම් හේයකින් ඕච්චිකට හෝ පැලේකට වැඩි වතුර දැම්මොත් වතුර වැඩිකම නිසා පැලකුණු වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනා අහන දේවල් හැමදේම අහන්න යන්න එපයි කියලා. ඒ අර කම්මස්කතා ඥාන සම්මාදිටි සමත සම්මාදිටි විපස්සනා සම්මාදිටි වැඩෙන දෙයක් මිසක් ඔය තොරතුරු තාක්ෂණේ තිබුණයි කියලා හැමදේම දාගන්න යන්න එපයි කියලා. එතකොට වෙන්නේ මොකද්ද? පැල වතුර වැඩි වීම නිසා පැල කුණු වෙන්න ගන්නවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඊට සමාන දෙයක් කියලා තිබුණා. අද උන්වහන්සේ 1901 ඉපදලා 1993 92 අපවත් වෙච්චි ඒ සතවර්ෂයේ පුරුෂේ. උන්වහන්සේ බණ කියන කාලේ මම හිතන්නේ 80 ගණන් වල වෙන්න ඇති. අද විතර ලංකාවේ බණ කියන යුගයක් මුළු බුද්ධ ශාසනයෙම තිබුණ නැහැ කියලා. හැම හන්දියක් ගානේ බණ. හැම රේඩියෝ චැනල් එකකම බණ. හැම ටෙලිවිෂන් චැනල් එකකම බණ. පුද්ගලික බණ. ඒ වුණත් රට නරක් වෙන තාලේ බලනකොට මේ බණේ මොකද්දෝ දෝෂයක් තියෙනවා කියලා කිව්වා. මේ බණ ඉල්ලුම සැපයීමට හරියන බණ. මිනිසුන්ට කැමති දේ සන්තෝෂ කරලා කිව්වට කවදාකවත් කම්මසගතා ඥාන සම්මාදීට්ඨිය සමත සම්මාදීට්ඨිය ඕසෝන බණ කියන්නේ සමත සම්මාදීට්ඨිය විපස්සනා සම්මාදීට්ඨිය ඕසෝන බණ කියන්නේ මොදවත් තේරෙන්නේ නැහැ කියලා. එහෙසලා බබාල තොත්ත බබාල නලවඬ ජාතක කතාවලුයි කුමාර කතාවලුයි කිය කිය ඉන්නවා. ඒක වුණත් ඒක සාසනය ඇතුලේ වුණත් ඒක එච්චර වගතුවක් වෙන්නේ නැහැ. ඉත අපට සිද්ධ වෙනවා මේ සුත්‍රයේ කියන එක හැම වෙලාවෙම ඕපනායක ගතියට යහ කරලා කියන්නේ. ඕපනායක කියලා කියන්නේ එකින් එකට තුඩු දෙනවයි කියන එකනේ. ඒ නිසා කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය ඉන්න කෙනාට රිදෙන්න කියන්න ඕනේ. ඔය කම්මස කතා සම්මාදිට්ඨිය ගෙනාපු එකක යනකොට ඕක වෙනස් වෙලා තියෙනවා. ඒක සමත සම්මාදිට්ඨියවත් ඔසවා තියාගන්න. සමත සම්මාදිට්ඨිය ඉන්න කෙනා ඒක විපස්සනා සම්මාදිට්ඨියවත් ඔසවලා තබා ගන්නවා. විපස්සනා සම්මාදිට්ඨිය ඉන්න කෙනා ඒක මාර්ග සම්මාදිට්ඵිරවත් ඔසවා තබා ගන්න. මාර්ගයට ගියවසේ ඵලය ලැබෙනවා. එහෙම නැත්නම් අපි ලද ක්ෂණ සම්පත්තිය දුර්වල කරගත්තා වෙනවා. පන්නගත්තා වෙනවා. ඒ නිසා බණය අහනකොට සුතමේ ඥාන වැඩෙනකොට ඒක නිකන් ඔය විභාග පාස් කරාන්ද නම්බු නාම ලබන්න විතරක්ම නෙවෙයි ඒක තමන්ගේ ජීවිතයට අදාළ වෙන එතන ප්‍රායෝගික වෙන මගේ වචනේ කියන ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි කවුදෝ කියප එකක් අහලා ඉගෙනගෙන මැරෙනකම් මේක වැඩ ගන්න නැතුව විභාග සාතිකයට විතරක් සීමා වෙනවා. අද ඉස්කෝලවල කරන අධ්‍යාපනයේ ගොඩාක් ඔන්න ඔතන තියෙනවා. ඒකට හේතුව මේ අධ්‍යාපනයේට පාඨමාල හදන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු නෙවෙයි සුද්දට ඕනේ තාට උඩ ඕන කරන්නේ බ්ලාන්කිකයාගේ හෝ ආසියාකරයින් මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කරන්න. උන්โดනේ තාලේ සංකර හිත් හදාගෙන ඒගොල්ලන්ට ඕනේ කණ්ණාඩියෙන් ඒගොල්ලන්ට ඕනේ මිම්මෙන් මැනලා ලෝකෙ මනින්ද. නමුත් ඒක අපේ පොළොවට ගැලපෙන අපේ සංස්කෘතිය ගැලපෙන එකක් නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනේ තාලට ඉගෙන ගත්ත කට්ටියට ඒගොල්ලන්ට ඕනේ තාල ලොකු රසාවල් දීලා තාමත් කරන්නේ අර මිෂනාරි ආගම් වල කරපු සෙල්ලම තමයි. අපි කියන තාලෙට ආවොත් අපි මේ විදිහට සලකනවා. ඉතින් අපේ කට්ටියත් කොහොම හරි කරලා ඒතෙන් යන්න හදනකොට ඒ ලැබෙන සුතමේ ඥානය අපේ සංස්කෘතියට ගැලපෙන අපේ දේශගුණයට ගැලපෙන එකක් නෙවෙයි. ඒක නිසා අපේ දේශගුණයට ගැලපෙන එකක්ද කියලා අපි දැනගන්නේ මොකද්ද? ඉගෙන ගන්න දේ වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිකන් කරපින්න ගත්ත හනමිකයක් විතරයි. ඉතින් ඒක නිසා මේ සුතමේ ඥානය මෙතන සඳහන් කරන්නේ නිකම්ම නිකන් දැනුම කන්දාරමක් කන්දරාවක් නෙවෙයි. ඒ ඉන්දෙන් තුඩු දෙන්න ඕනේ. ඒ තුඩු දෙන ක්‍රමය ඒ සුත්තමේ ඥානේ වැඩෙනකොට වෙන්නකොට අර සම්මාදිට්ඨිය වර්ධනයක් ඇති වෙනවා. ඉතින් මේ සුත්තමේ ඥානය කොතනදීද සම්බන්ධ වෙන්නේ? ඒකට ආසන්න කාරණා මොකද්ද? ඒක සම්පූර්ණ වෙනවා නම් කොතෙන්ද දෙහිත යොමු කරන්න කියන එකට මම කැමති සූත්‍ර සාධක දෙකක් ගැන හර දක්වන්න. එකක් තමයි චංකී සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 95 වෙනි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නොදන්න කෙනෙක් අදාළ දැනුමටපත් වෙලා ඒ අදාළ දැනුම දිගේ සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ගිහිලා ඉස්සරහට ඒ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුර ගන්න හැටි. ඒකේ සඳහන් කරලා තියෙන්නේ සද්ධා ජාතෝ උපසංකමති කියන. යම් කිසි කෙනෙකුට සද්ධාව ඇති වුණා නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ ලැබිච්ච වටින අවස්ථාවේ මේ නිකන් කාලා බිල බඩ පුරවන ඉඳලා හරියන්නේ නැහැ. මේක වෙනසක් ඇති කර ගන්න ඕනේ කියලා. ඒකම කියලා කියනවා සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නො අසද්දෝ කියලා. මහානාම රජුරණ බුදුහාමුදුර කියනවා අර මහානාම මහරජය සද්ධාවන්තයා නිතරම අලුත් දේවල් වලට ආරාධනා පූර්වකයි. නැමින සුළුයි යටහත් පහත් නොදන්නකම පිළි අරගෙන ඉගෙන ගන්න කෙනා. අසද්ධාවන්ත පුද්ගලයා ද වේලිච්ච දරකෝටුවක් වගේ කිසිම නැමින සුළු ගතියක් නැහැ ඔලොමලයි. ඉතින් සද්ධාව ඇති කෙනා තමයි තව කෙනෙක් ළඟට එළඹෙන්නේ පෙළඹෙන්නේ. කල්යාණ මිත්‍යාගාවට බහුසුතයාගාවට පඬිත්‍යාගාවට සත්පුරුෂයාගාවට යන්න ගිහිලා අහන්න අවශ්‍ය කරන මේ ආරාධනා පූර්වකක තියෙන්නේ සද්ධාව නිසා. සද්ධා ජාතෝ උපසංකමන්තෝ පෛරුපාසති. ඊය ගමම්ම කියනවා එපයි කියලා එයා කියන දේ අහන්න. ටිකක් කල ඇසුරු කරලා බලන්න කියනවා මේ මිනිස්සයා මේ කියන දේ කරන මිනිහෙද කරන දේ කියන කෙනෙක්ද? නැත්තම් ගස්සට බේත් දෙලි කොන මිනිස්සු වගේ ඒ අර තමන්ගේ බිස්නස් එකට කෑ ගහන මිනිස්සුද කියලා. ඒසට ටිකක් අපල් පෛරුපාසනය කරන්න කියලා. පෛරුපාසනය නෑ ඇසුරු කරන්න. සද්ධා ජාත උපසංගමං උපසංගමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ෝදාති. පෛරුපාසනය කරන ගමන් කණ යොමු කරලා බලනවා මේ මොන්සේ කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද, කුමන දෙයක් කරන කෙනෙක්ද කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. අන්න එහෙම කණ නතු කර පුද්ගලයාට ඔන්න ඇහෙන්න පටන් ගන්නවා ධර්මය. එතකොට එයත් යනකොට යම් කිසි ධර්මයක් අරගෙන නියන්නේ යම් කිසි ප්‍රමාණයක් දැනුම ඇතුවනේ අර ධර්මයක් එකතු කරගන්න. ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති. ඊට පස්සේ මේ කියන දේවල් එක්කෝ ලියලා එක්කෝ හිතේ තැම්පත් කරලා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා දේශනා කරන විදිහට මේ නැවත නැවතත් කියන බණවල ඇති ඒකයි. එතකොට ඒක හිතේ දරා ගන්නවා. ධත්තානං ධම්මානං අත්තං උපපරික්කති. අර දරාගත් ධර්මයේ අර්ථය පරීක්ෂා කරලා බලනවා මේක මේ සුමකට දියොම කරානේ, දුමකට දියොම කරානේ, මේ මිනිසේ ආර්ථික දේශපාලන ලාභ සඳහාද මේ කියන්නේ, ලාභ සත්කාර සම්මාන සලකක සඳහාද කියන්නේ. එහෙම නැත්නම් මේ සද්ධර්මය වෙනුවෙන් ධර්ම ගෞරවයෙන්ද කියන්නේ කියලා. ඒ නිසා සුත්තමේ ඥානයක් තමයි ලැබුණා නම් ඒ සුත්තමේ ඥානයෙන් අත්තංග උපපරික්කති කියන විදිහට අර්ථයට යොමු කරන ගතියක් තියෙනවා, උනන්දු කරන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ සුත්තමේ අහන මිටියක් වෙනවා. නැත්නම් හමස් පෙට්ටියක දාපු දෙයක් වටපත් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙදීම සද්ධර්මයේ තියෙන ගතිය තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගුණ හයක් තියෙනවනේ. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එයි පස්සෝ ඕපනයික ගතිය. ඕපනයික කියලා කියන්නේ එතන ඉන්න දෙන්නේ නැහැ යාට. සුද්ධ කර කර සුද්ධ කර කර තල්ලු කර කර තල්ලු කර කර පිරිසුදු කර කර පිරිසුදු කර කර තල්ලු කරනවා. ඒ සද්ධර්මයේ කෙලස් තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. මේක සරුවචනංශේ පහරාද සූත්‍රයේදී සඳහන් කරන්නේ ඒ පහරාද අසුරේන්ද්‍රයා බුදුහාමරණ්ඩ කියනවා යා මුහුදට ලොක්කා. ඒ නිසා කියනවා මුහුදේ ආශ්චර්ය අද්භූත ධර්ම වගේක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියනකොට එකක් කියනවා මුහුදේ මලකුණක් ඉපදුනොත් කවදාකවත් ඒ මලකුණ්ඩ මුහුදේ ඉන්න දෙන්නේ නැහැ රැල්ලෙන් කොහොම හරි ඉවුරටම ගෙනත් දාන. තල් මහෙක් මැරුණත් මුහුදේ ඉන්න දෙන්නේ නැහැ. මැරුන් නැතුව මුහුද ඇතුලේ ඉන්න බෑ. තල්ලු කරු. පණ තියෙන්න ඕනේ මුහුද ඇතුලේ රැකෙන්න. ඒ රැල්ල එහෙම අතකින් ගෙනියලා ගිනිනා වගේ වැඩක් කරන බා පේන්න නැනවතෝ රැල්ලෙන් කෙරෙන වැඩක් තමයි. මැරිච්ච බෙල්ලයි කටුව වතුර තියන්න දෙන්නේ. ඒකේ කොට ගෙනත් දාන. මැරිච්ච සතේ කොට ගෙනත් දාන. මිනිහක් උනත් මොහොතේ මැරුණට පස්සේ මොහොතේ පැනලා මැරුණට පස්සේ මිනිහ කොට දාන. ඒ ස්වභාවය. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා බහරාද දැනගනි මගේ ශාසනෙත් වගේ තමයි. මගේ ශාසනෙත් යම් දවසක සුතමේ ඥාන යමකට ලැබුණොත් උන්දගේ කෙලස් ටික සම්පූර්ණ సంతාණයෙන් එළවට එළියට දාන තා මිනිහට ස්පාසුවක් දෙන්නේ නැහැ. කල්ලු කරලමයි නතර කරන්නේ. ඕපනයික ගුණේ. ඒක නිසා ධර්මය අහනකොට අහනකොට බයලජ්ජාව දිනු චුරි වෙනවා. ඉස්නිද සංවරය එනවා. සීලය එනවා. සමාධිය එනවා. ප්‍රඥාව එනවා. ඒකටයි මේ සුත්‍රමය ඥානය අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි නිතරම ආරාධනා පූර්වක ගතියක් තියෙන්න ඕනේ. අහං න ජානාමි භගවා ජානාති කියන එක තමයි අපි ඒකට ගන්න ආදර්ශ පාඩේ. මම දන්නේ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා. සමහරට භාග්‍යවතුන් වහන්සේ මේ වගේ පිළිසම්බෙච්චාම මහණනි උඹල මේ කාරණාව දන්නවද කියලා මාතුකාගේ පාට ඇදලා දානවා. ඇදලා දාපුවාම ඉතින් වැඩි හිටි සංඝයා වහන්සේ තමයි කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මෙවැනි වාරණා දැනගන්න අපි දුර ඉඳන් ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා. ඒක නිසා ඔබ වහන්සේට මේ කාරණා වැටහේවා. ඔබ වහන්සේ කරුණාවෙන් අපිට විචාර කර දේවා. භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා. මට වැටහෙන්නේ නැහැ. අහං නජානාමි භගවා ජානාති. ඒතකොට බුදුරජාණන් වහන්සේ එහෙනම් මහණී සාදුකං සුනාත මනසි කරෝත භාසිස්සාමි කියලා එහෙනම් මහණී ධර්ම ගෞරවයෙන් අසව් සාදුකං සුනාත මනසි කරෝත මම කියන එක අර්ථ ව්‍යංජන වශයෙන් හිතර ගනිව් මම දැන් කියන්නයි හදන්නේ කියලා ඔන්න බණ කිය. අන්නේ විදිහට හැම වෙලාවෙදීම අරගේ ප්‍රයෝජනීය සලකලා බණ අහනවා නම් බණ හිතා ගන්නවා නම් එන්න ධර්මයේ පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. ඒකට අපි ධර්ම ගෞරවය කියලා කියනවා. පුද්ගල ගෞරවයක් නෙමෙයි. අන්නේ ධර්ම ගෞරවයේ ඇති වෙන්නේ බණ ඇහුවොත් තමයි. ඒ වගේම අවිජ්ජා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සත්පුරුෂ සංසේවෝ පරිපූර්ණෝ සද්ධම්මං පරිපූර්ණේති. නම් කිසි කෙනෙකුට සත්පුරුෂයෙක් දැක්කා නම් හම්බුණා නම් ඇසුරක් ලැබුණා නම් සත්පුරුෂයා කවදාකවත් නරක දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා ධර්මයක් අහන්ද ධර්මයක් අපේ ළඟට එන්න පොතක් නෙවෙයි ලං වෙන්නේ. CD එකක් නෙවෙයි ලං වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන එකක් නෙවෙයි සජීවී ධර්ම අපි කියනවා චෛත්‍යයක් කියලා. අනාචි පුද්ගලෙක් කතා කරන්න ඕන. එයා කතා කරන්න ඕනේ එයාගේ අත්දැකීමෙන්. ඒක නිසා සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ පොත්පත් අනම්මන නෙවෙයි ධර්ම භාණ්ඩාගාරයක්. එයාගේ ළඟට ගියාට පස්සේ සද්ධර්මයේ පරිපූර්ණ. ඒ සද්ධර්මයේ ඇහෙනකොට ආයේ සද්ධා වැඩෙනවා. ඒතර චංකි සූත්‍රයේ සඳහන් කර තියෙනවා සද්ධාව නිසා සත්පුරුෂ ළඟට යනවා, ඇසුරු කරනවා, බණ ඇහෙනවා. එතකොට ඒ ඇහෙන්න අර තමන් හිතන්නේ යන්න හේතු වෙච්ච සද්ධාව ආය කරකොල වැඩි කරලා දෙනවා. ඉතින් එන්න තමන් තේරෙන්න පටන් ගන්නවා පිළිසිදුවක් ඔසවා තැබීමක් මේ පෙරගමනක් සිද්ධ වෙනවායි කියලා. ඒ නිසා මේ සද්ධර්මයේ ලං වෙන්න මේ මනසගේ සජීවී ගතිය, එලඹ සිටි ගතිය, සතිය එහෙම නැත්නම් අවදි භාවය, ප්‍රබුද්ධ ගතිය, බුද්ධ ගතිය එන්න වැඩෙන්න පටන් ගන්නවා. ඒක ධර්ම නියාමයක් විදිහටයි වැඩ කරන්නේ. එනිසා එතෙන් වෙන්න ළඟ ළඟ තව කල්යාණ මිත්‍රයෝ ඇහෙන්න ළඟින් හම්බ වෙනවා. හොඳ ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එක කරබැලීමේ ආසාවකුත් පහළ වෙනවා. මේවා අහලා මේ කණින් ගිහිල්ලා බෑ. මේවා පටිගත කරලා පොත්වල ලියලා බෑ. කරලා බලන්න ඕනේ කියලා ඒ කරබැලීමේ ආසාව පහළ වෙනකොට අර වෙනදා නොදෙන තේරිච්ච ගැඹුරුයි කියආපු ධර්ම පවා එන්න තමන්ට වැටෙන ඒ වගේම තමන්ට කාටද කියලා දෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක සඳහා මුළු ජීවිතේම කැප කරන කෙනා තමයි අපි පැවිද්දයි කියලා කියන්නේ. ඒක සඳහා මුළු ජීවිතේ කැප කරපේ කරන්නයි අපි යෝගාවචරයයි කියලා කියන්නේ. යෝග වෙලා. ඒකට බැඳිලා තියෙන්නේ. යෝගේ නැත්තම් භෝගේ තමයි. භෝගී කියලා කියන්නේ කාම භෝගී. කාම භෝගී පුද්ගලයාට මෙවයි වැඩනේ බණ කණ්ඩද කියලා අහන්නේ ඒගොල්ලෝ. ඒකත් දාන දෙනකම් බොහොම සන්තෝෂෙන් දාන දෙනවා බණ අහනකොට පුදීනවා. ඌව කාණ්ඩයව බණ වැඩන්නේ දාන දුන්නොත් නම් ඔය ලබනාත් බුරියානි පිටානක් හරි හම්බ වෙයි. කර්මේදා කන්වරණේ මේ අතේ නිසා මේ අතේ ඉඳියා පරිගම නැහැ. පූජා කරන්න ඕනේ ලබනාත්මික බුරියානි ගන්න. ඒකයි මේ බණ දාන කතාව. බණ අහනකොට කියන්නේ ඌව කාණ්ඩය කියලා පැත්තකට දානවා. ඔය සත්පුරුෂයා දන්නවා ඒ භවභෝග සම්පත්තිය උපදි සම්පත්තිය නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ ධර්ම දානියයි වැඩිම දානිය ධර්ම රතියයි වැඩිම රතිය ධර්ම රසයයි වැඩිම රසය කියලා ඒ ධර්මයට ඇලී වැඳී ගන්න ගතියක් එන්න පටන් අරගන්න. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. අන්නේ ධර්ම නියාමයේ අපි ඔසවා තබන්න ඕනේ. අපි සුත්තමේ ඥානය අරන් දෙන්න ඕනේ. සුත්තමේ ඥානය පුළුවන් තරම් තනවා වඩන්න ඕනේ. ඒක නිසා ඉස්සල්ලාම තිබිච්ච ක්‍රමේ ਸਰවචනාංශය අනුව යමි වස් කාලේ වා භාවනා කරනවා. ඊට පස්සේ චාරිකාවේ උන්වංශ පිටිපස්සේ යනවා. ඒ මොකද දකින් දකින් කරන්න බණ කියලා. කීන එක්කන අහගෙන ඉනවා. පළවෙනි අවුරුදු 20ම බුද්ධ ශාසනේ පූර්ව බුද්ධ ශාසනේ කිසිම පිරිවෙනක් නැහැ. කිසිම ආරාම විහාර පිළිගත්තේ නැහැ. කිසිම ගුරු පරපුරක් තිබුණේ නැහැ. කිසිම පොතක් තිබුණේ නැහැ. ඔක්කොම වචනෙන් තමයි. දෙවෙනි පරම්පරාවේදී පස්චිම බුද්ධ ශාසනය තමයි ජේතවනාරාමයෙන් පස්සේ බුදුචානන්සේ ස්ථාන බාර අරගෙන ඉතිං ගුරුකෝල පරම්පරාවල් ඇති වෙලා මේ දිගට යන්න පටන් අරගන්න. ඉතින් ඒක සංවිධානාත්මකව ත්‍රිපිටකයක් ඇති වෙන්න, සංඝ පුරක් පරපුරක් ඇති වෙන්න, ගුරු පරපුරක් ඇති වෙන්න එක හේතු වුණා. නමුත් එහෙම උණ පල්ලියට ආරෙන් ආංශල වැඩි උනේ නැහැ. පොතේ ගුරාලා වැඩි වෙන්න ඇති. එනිසා එවැනි ස්ථානගත වීම සහ ක්‍රමික ඉගැන්වීම ශාසනයේ පරිහානියක් විදිහට විපස්සනා ආචාර්යවරු දකිනවා. ඒකද ඒගොල්ලෝ ඒක භාවනාව සඳහාම නෙවෙයි ගත කරේ විවිධ ආකාර දේවල් සඳහා. එතකොට ඒගොල්ලෝ අර බරණ බමුණු තත්ත්වරපත් වෙනවා. අපි ළඟයි ශාස්ත්‍රය තියෙන, අපි ළඟට එන්න ඕනි. අපි අයිතිකාරෝ කිව්වට මොකද? අර බල්ලා පිටුරු ගන්නෙත් නැ, කනගුණාට දෙන්නෙත් නැ වගේ භාවනා කරන්නේ. ඒක නිසා ඒ සුත්තමේ ඥානේ සංවිධානය වලට වැරදි පැත්තකුත් තියෙනවා. නමුත් අපි ඒවා කපලා, ඒ විස අයින් කරලා අපි දැනගන්න ඕනේ මේ කොහොමදයි මේ සුත්තමේ ඥාන අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ සුත්තමේ ඥානෙට කියන්නේ ඥාත පරිඥාව කියලා. නැත්තම් සුනාත ධාරේත චරාත ධම්මේ කියනකොට ඒ අහලා ගන්න දැනුමට කියනවා ඥාත පරිඥාව කියලා. හාත්පස දැනුම ඇහිමෙන් ලබා ගන්න දේ. එතකොට චින්තාමේ ඥාන ධාරණ ශක්තියෙන් ඇති කරන චින්තාමේ ඥාන වලට කියන්නේ තීර්ණ පරිඥාව කියලා. ඒ දෙකෙන් තමයි කෙනෙක් භාවනාවට පෙළඹෙන්නේ. භාවනා කරලා බලන්න ඕනෑ කියලා කුසල ඡන්දයක් ඇති කරගන්න. කුසල ඡන්දේ නිසා භාවනා කරනකොට ලැබෙන දෙයට කියනවා භාවනාමේ ඥාන කියලා. ඒක පහාන පරිඥාව කියලායි සඳහන් කරලා තියෙන්නේ. අතහැර දැමීම කෙලෙස අතහැර දැමීම. ඒ නිසා මේකේ සමානාන්තර ගතියක් තියෙනවා. සුතමේ ඥානය ඥාත පරිඥා. චින්තාමේ ඥානය තීරණ පරිඥා. භාවනාමේ ඥානය පහාන පරිඥාව කියලා. ඉතින් භාවනා ජීවිතයක කෙනෙක්ගේ ආරම්භයේ සුතමේ ඥාණයෙන් පටන් අරගෙන ඉන්දේ ආයකින් තීරණාත්මක තැනකට එන්න ඕන. මේ දැනුම අභ්‍යන්තරගත කරගන්න. ඒකද කියනවා චින්තාමේ ඥාන අන්වේ ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. ඉතින් බණ බණ දන්න උඟ දෙනෙක් එතෙන් දෙන්නේ. ඒගොල්ලෝ බණ මේ කණින් අහලා මේ කණින් පිට කරනවා. මොකද ඇතුළට වැදුනොත් පෙර කළ පින් ඇති කෙනාට ඒකන තීන්දුවකට එන්න වෙනවා. තීර්ණ පරිඥාව. ඊට පස්සේ භාවනාවට යන්නේ. භාවනාවේ ප්‍රහාණ පරිඥාව පටන් ගන්නවා. පසු කාලීන මේ නිසා ආචාර්යවරු අටුවාචාර්යින් වහන්සේලා මොකද්ද මේ ඥාත පරිඥාව කියන එක ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ පටිසම්භිදා මාර්ගය වගේ ඥාත ඥාන මාතිකට කතාවක් තියෙනවා. සෝතාව දහානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා තමයි කියලා තියෙන්නේ. යමක් අහනකොට අවධානයෙන් අහනවනම් ඒකට කියනවා සුතමේ ඥානිය කියලා. ඒක තමයි මාතිකට කතාවේ ඥාන මාතිකට කතාවේ ආරම්භය. සුත්වාන සංවරයේ පඤ්ඤා සුත සීලමේ ඥාන. ඒ අහලා අහපු දේ අනුව හසිරෙනවනේ. කය වචන දෙක හසුරුවන සංවර කරගන්නකොට ඒකට කියනවා සීලමේ ඥාන කියලා. එතකොට මාතකට කතා කියන්නේ සුත්තමේ ඥාණයෙන් පස්සේ සීලමේ ඥාන. නමුත් මේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන්නේ සීලමේ ඥානය නැත්නම් සීල අනුග්‍රහිතට පස්සේ සුත අනුග්‍රහිතය. ඒ නිසා පේනවා මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා ඉස්සරහට යන මිනිහාට. සිල්වන්ත වෙන්න වෙන්න ඒ ධර්මයේ සීලයට අදාළ ධර්මයේ අහන ගතියක් වැඩි වෙනවා. අහන්න 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 අර සීලය ඔප්නෑන් වෙනවා. එතකොට චක්‍රේ කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි සිල්වන්ත වෙන්න යම් දවසක අදි සීලයකට උනන්දු වෙනවා වගේ මේ සුතමේ ඥානෙ ඉක්මන් කරන්න වෙනවා. වැඩි කර ගන්න වෙනවා. චියුණු කර ගන්න වෙනවා. දැන් අපි ගමු අපි ඉස්ලාම් දවසේ ගත්තයේ භාවනා කරනකොට ඉඳගෙන පරියංකයේ සතිය වැඩිම සඳහා ගන්න ආසස ප්‍රසාසය. ඒතර සක්මන් කරනකොට ගන්න වම දකුණ වශයෙන් තියෙන අත්දැකීම. එදිනදා ජීවිතේ වැඩ කරනකොට ඉස්සරහට යනකොට පස්සට යනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිග අරනකොට පාත්‍ර සිවුරු ධරනකොට සීනාසනයට ඇතුල් වෙනකොට වැසිකිලි කැසිකිලි කරනකොට තියෙන අත්දැකීමේදී මොකද්ද සුතමේ ඥානෙ කියන්නේ? මොකද්ද ඥාත පරිඥා වෙන්න ඕන කියන්නේ? මේ වගේ අටුවා යුගයේදී දැන් ඉතින් චීන කන්නඩියක් දාලා වගේ පෙන්ලා දෙනවා. එතකොට භාවනා කරන වෙලාවක් අපි ගමු. අද මම අපේ ස්වාමීන් වහන්සේලා කීප නමකට කමඨාන් සුද්ධ කරන්න දෙනවා. මම හිතුවට වැඩිය බොහොම හොඳට කාරණාවට අදාළව කතා කරන්න මේ ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා. ඒක එහෙම විය යුතුයි. අපි බුද්ධ පුත්‍රයෝ. ඔය ටිකට මං අද කමට අංශුද්ධ කරන්න ගිහියන්ගේ අනන්ත අප්‍රමාණ නරිය බල්ලයි කතා තමයි කියන්නේ. ඊයේ රැට කෑවේ වතෝලත් එක්කද වතෝලට ලුණු මදි වුණාද කැස්සද කිඹිස්සද ඔන්න ඔය විස්තර තමයි කියන්නේ. මේක සංඥා වංශනමක්වත් ඉව මොනක්වත් නැහැ. අහනකොට හරියට මේ ආනාපානේ කොනකට මෙහිමයි සක්වන මෙහිමයි කියලා සුද්ධට කියන්න පුළුවන්කමක් තියෙනවා. හරි වෙනසක් තියෙනවා ඒක. ගියත්ොත් එක කමට අංශුද්ධ කරනවා හරි ජොලි. හරියට ওই අනම්මන වැල් වටාරක්. ඉතින් අහන්න කියන්න වෙනවා මේ කමටහන් සුද්ධ කරන්නේ භාවනා කරනකොට මොකක්ද අරමුණ? පොඩ්ඩක් ඉඳකෝ ස්වාමීන් වහන්සේ. මම ඔයිට අවුරුදු 4කට ඉස්සලා අසෝලත් එක භාවනා කර ඒ ගුරුවරයා හරි සරයිනි. මෙහෙමනේ ඕන්න වැල් වටානවා. ආයෙ කාරණාට ඇදලා දාන්න ආයෙ සතා කැලේ දూరు. මේ කමටහන් සුද්ධ කිරීම ජීවිතේ පෑහෙන බදගත් භාවනා වැඩ පිළිවෙල වැදගත්. අපි හිතේ කියන්නේ විශේෂයෙන් සාකච්ඡා කරනවා. එහෙම නැතුව මේ තීරණ ඥාත පරිඥා වශයෙන් සුතමේ ඥානේ වශයෙන් ආනාපාන සති භාවනා කරන කෙනා භාවනාවට අදාළ වශයෙන් මූලික දත යුත්ත මොකද්ද? ඉවර කරන්න බෑ මම මේ කරන්න හදන්නේ ඒක පිළිබඳ කෙටි හඳුන්වා දීමක් කරන එකයි. මේකේ වැදගත්කමක් තියෙන පුංචි හඳුන්නේ මොකද? ආනාපාන සතිය භාවනා කරන එක නම් තාම දන්නේ නැහැ තම සමත යානිකේද්ද විපස්සනා යානිකේද්ද කියලා. ඒක ගුරුවරයා දන්නෙත් නැහැ. ඒක දන්නවනම් දැනගත්තේ සරුවචනන්සේ පමණමයි ආසය අනුසී ඥානෙ. අද ඉන්න කාටවත් ඒක මූණ දිහා බල්ලවත් දවස් අධ්‍යයක් කමට අංශෝස කළොත් අල්ලන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි උපදෙස් දෙන්න ඕනේ දෙකම වැඩෙන කාලෙට. එතින්දි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මොකද්ද බුදුහාමුදුරෝ දේශනා කරව කර්මස්ථාන වලින් සමත විදර්ශනා දෙකටම ගැලපෙන ආධුනිකයෙකුට වඩා එකම කර්මස්ථානේ ආනාපානෙ විතරයි කියලා හොඳට මතක තියාගන්න. අනෙක් සෑම කර්මස්ථානයක්ම එක්ක සමත එක්ක විපස්සනා. ආනාපානෙ විතරයි සමත විපස්සනා දෙකටම පාර කපන්නේ. ඒ නිසා කෙනෙකුට අපිට ආනාපාන සතිය උගන්වනකොට ආරසකාරී එයාට ඕන නම් සමත පාරේ යන්න බලන එන විපස්සනා පාරේ යන්න පුළුවන්. නමුත් නොබෝ කලකින් අපි මෙයා යන්නේ සමතේටද මෙයා යන්නේ විපස්සනාටද කියලා ඒ පුද්ගලයා හෝ යෝගාවචරයා හෝ ගුරුවරයා හෝ තේරුම් ගත්තේ නැත්නම් කියනවා පාරක යනකොට හන්දිස්ථානයක් හම්බ වෙනවා. ඒ හන්දියෙන් කොයි පාරද ගන්නේ දන්නේ නැතුව හිටියොත් හන්දිය ඉක්මවන්න බැරි වෙනවා යාට. අරක යනවා ටිකක් අහනවා මේක යනවා ටිකක් අහනවා. ඉතින් ඒකෙදි කියනවා යම් කිසි විදිහකට මේ මිනිස්යා පිටිපස්සේ මෙයාගේ බඩු මල්ල හොරකම් කරන්න හොරෙක්ේම ආවනම් හොරාට පහදිලියෝ මෙයා අහුවෙනවා හන්දියේදී. මොකද ආපු පාරට ගියනවා නෙවෙයි නේතර තරන් දෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ යන්නේ සමතරද යන්නේ විපස්සනාටද කියන එක තේරුමක් නැත්නම් ඒ පුද්ගලයාට බල්ල වලියල්ලන්න කරකුණා වගේ ඔහේක තන කරකවි 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 ඉන්නවා. නැත්නම් ජීවැලක දියසුලියක් වගේ එහි කරකෙන්න පටන් ගන්නවා. ආපු වේගය කඩා බිඳා ගන්න නැතුව මේ සමතෙද මේ විපස්සනාද කියලා දැනගන්න නම් යම් ප්‍රමාණික සුත්තමේ ඥානෙන් ගැටේ ලියා ගන්න පුළුවන්. මේක පැටලව ගන්න බෑ කියලා මං කියන පැටලෙන්නවත් ඉඳී තියෙනවා. මොකද මං හිතනවා පැටලව ගන්න නැති වෙයි කියලා. මොන අපි හිතමු වාඩි වුණා. වාඩි වුණාට කියනවා මේ ජීවිතේ අපි තාමත්ම වැදගත්කමක් කරන්න හදනේ. මුද ලස්සන බුදු පිළිමයක් ඉස්සරහා බුදුහාමුදුරු ලස්සනට වාඩිලෙන් දැනක විවේක තැනකට ගිහිල්ලා අපි මේ පරිසරය සකස් කරගන්න. මලක් පහනක් පූද කරලා අපි හිත සුද්ධ කරගන්න. බුද්ධ ධම්ම සංඝ ගුණ සීපත් කරලා හිත සකස් කරගන්න. සකස් කරලා කය හොඳට පටල වෙන්න ඕනේ. කවදාකවත් දඬු කන්දි ගැහුවා වගේ නැත්තම් කුරුසෙ තියලා එන ගැහුවා වගේ භාවනා කරන්න යන්න එපායි. කවදාකවත් හරියන්නේ නැහැ. හොඳට කයට මෛත්‍රී කරන්න ඕනේ මෙලෙක් වෙන්න ඕනේ. ලැහැල්ලු නිහිච්ච ස්වරූපෙන් තියාගන්න. තියාගෙන ඉවරලා ඔන්න අපි කයට හිත දානවා ඇස් දෙක වහගෙන එතකොට අපි විශාල අරමුණකට හිත දාලා තියෙන මුළු කයම කියන අරමුණ බලාගෙන ඉන්නවා. චේතනා මොකක්වත් නැහැ. දැන් රූප බලන්නේ නේ, ශබ්ද නැත්තනකට යනවා, ගන්ධ රස බලන්නේ නේ, කයෙන් එන පහසත් බලන්නේ. මේ චේතනා කරන්නේ නැතුව හිතට හිතවිලිත් නැත්තම් හොඳයි. බලාගෙන ඉන්නවා. අචේතනිකව මොකද වෙන්නේ කියලා. එච මේ හුස්ම කියන එක ආස්වාද ප්‍රසාර දෙක අචේතනික සචේතනික දෙකෙන්ම සිදු කරන්න පුළුවන්. ඕන හුස්ම ගන්නත් පුළුවන් ඕන හුස්ම වැටෙන්න පුළුවන්. මේ භාවනාදි ගන්න වැටෙන හුස්ම. ආයාසයක් නැහැ. අන්න ඒක ආවට පස්සේ ඒ හුස්ම මේ භවය කියන එක ඉන්නවා කියන එක නියෝජනය කරන හුස්මේ. ඒ මොකද කාය සංස්කාර කියලා පෙන්වන්නේ හුස්ම. කයක් සජීවි වෙන්න නැතුවම බැරි අත්‍යන්ත අංශය තමයි හුස්ම. හුස්ම නැත්තම් ඒ කය මල කඩක් වෙනවා. හුස්ම ගත්තට පස්සේ තමයි කය කායික ක්‍රියා වාචික ක්‍රියා කරන්නේ. ඒ නිසා මේක තමයි අඩියම මේකට කියනවා කාය සංඛාර කියලා. චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින තෙරණාලා කියන්නේ කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රසාස. ආස්වාස් ප්‍රසාස දෙකේ හිත තියාගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසාස වැටුණා නම් දැන් මේ කියන්නේ අචේතනිකව සිදුවෙන පුංචිම දෙයට හිත ගිහිල්ලා තියෙයි. එතකොට මේ වායෝ ධාතුවේ අඩ පිළිවලක් මේ අල්ලන්නේ. ඇයි සරුවච්චන් වහන්සේ මේ වායෝ ධාතුව ඇල්ලන්නේ කියලා කියන්නේ? උන්වහන්සේ හේතු දක්වනවා ආධුනික නොතු නපුරු මනසට ආපෝ ධාතුව මොනම විදියෙන්වත් අහුවෙන්නේ නැහැ කියලා. ඒක අභිධර්මයක් පිළිගන්නවා ආපෝ ධාතුව තමයි අල්ලන්න බැරි. ඊට පස්සේ පටවි තේජෝ ධාතුව වඩාත්ම ප්‍රකට වෙන්නේ කම්පන චංචලයට හේතු වෙන වායෝ ධාතුව. ඒ නිසා මේ රූප ධර්මයාගේ පටවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහ ධාතුන්ගෙන් ආධුනික මනසට අහුවෙන්නේ මේ හැල හොල්මන චංචලය කම්පනි. ඒ නිසා ඒක අල්ලලා දෙනවා. නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුට හිත යොදනොයි කියලා කියනවා. ඉතින් මේ වායෝ පොට්ටබ්බ ධාතුට හිත යොදනකොට අපිට ඒක මේ වැටහෙන ආකාර තමයි හුස්ම. ඇතුල් වෙනවා පිට වෙනවා ඉනමක් අදිනවා වගේ අකුලනවා වගේ. ඉතින් අද අදිනවා හෙලනවා ඒක දිගට යනවා. ආහනේකට හිත ගියා නම් රූප ධර්මයකට හිත ගියා. ඒකත් අපිට තේනවා සාමාන්‍යයක උජුංකායන් පනිදාය කියලා සරුවත්‍රාංශ දේශනා කරන උඩුකයේ තමයි මේ කටවිත සිද්ධ වෙන්නේ. උඩුකය ඇදකුද වෙන්න තිබුණොත් හුස්ම වැඩ පිළිවෙල බාධා වෙනවා. නින්දදී ගොරක් අදිනවා වගේ ඉෂකක්ුම් වෙනවා. ඔළුව ඇදුණොත් කඳ ඇදුණොත් හුස්ම ක්‍රියාවලිය බාධා. ඒ නිසා උඩුකය කෙලින් තියෙනවා. පටන් ගන්නකොට. එතකොට එහෙම තියාන හුස්ම ගන්නකොට අපි දැන් හුස්මේ හිත පවත්නවා කියන ආස්වාද ප්‍රසවාසයේ සත්‍ය පවත්නවා කියන ආනපානට වැටුණා. දැන් කය කියන සංකල්පේ ඉඳලා වායෝ පොට්ටබ්බ ධාතුවේ දැන් හිත වැටුණා. වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත වැටුණා නම් මේක ඇසුරු කරන්න බොහෝ වෙලා ඒකත් එක්ක ඉන්න කියනවා. එතකොට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඉහළ පහළ යන හුස්ම රැල්ල දිහා බලන ඉන්නවා. මේක විචතර කිරීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිච්චසම්පද මාර්ගයේ කියන්නේ දිග දරගහක් නැත්නම් ගහක් ඇදගෙන වැටිච්ච වෙලාවේ දෙන්නෙක් ඇවිල්ලා හරස් කීතයෙන් කපනකොට හරස් කීතේ එහාට මෙහාට නැටි බලනවා විතරයි යෝගාවචරණ තියෙන්නේ. ඉරනවා කියන කටයුත්ත උටට ගොඩක් දේවල් සම්බන්ධයි. මේ කීතේ එහාට මෙහාට යනකොට තමයි බලන්න කියන්නේ. එතකොට කීතේ එහාට මෙහාට යනවා කියලා කියන හුස්මදල ඇතුළට යනවා පිටට යනවා ඇතුළට යනවා පිටට යනවා ඇතුළට යනවා පිටට යනවා. මේ කියන්නේ ආරම්භ කෙරුවක්. නමුත් යම් ආකාරයකට මේ යෝගාවචරයාගේ විපස්සනාමය උපනිෂේ සම්පatti තියෙනවා නම් ඒ යෝගාවචරයට මේ හුස්ම යන්නේන එක දකින්න ගමන් හැප්පෙන තැනත් අල්ලන්න පුළුවන් තරම් තීක්ෂණ බවක් එනවා. ඒක නිසා කියනවා උපස්සනා ගුරුවරු හුස්ම දිහා බලාන ඉන්න ගමන් හුස්ම හුරු කරගන්න ගමන් සුවත කරගන්න ගමන් මිත්‍ර කරගන්න ගමන් හොඳට යටි හිතෙන් නැත්තම් හීන් නූලෙන් බලන්න කියලා මේ උඩුකයේ වැටි වෙන මේ හුස්ම රැල්ලේ හැපෙන තැනක් අහුවෙනවද කියලා. අහුවෙන්නේ නැහැ කියන්නේ නුසුදුසුකමක් නෙවෙයි. යා සමත යෝගාවචරයක් කියන සාක්ෂිය. මේක හැබැයි එකම සාක්ෂිය නෙවෙයි. මේ විදිහට පටලවා ගන්න එපා. මම මේ දෙන්න හදන්නේ පොඩි අත්තලක්. යම් කිසි කෙනෙකුට මේ හුස්ම බලාගෙන ඉන්නකොට හීමේ හැප්පිට හැත්තියාගෙන හීන් නූලෙන් බලාගෙන ඉන්නකොට හැපෙන තැන අහුවෙනවනේ පොඩි ඉඟියක් එනවා. මේ පුද්ගලයාට මේ විපස්සනා ගෙනාපු උපදේශ සම්පatti තියෙනවා. අර විමසුන් නොවනේ ටිකක් වැඩි. ආනේ එතකොට අවධානය යොමු කරන හුස්ම දිහා බලන ඉන්න ගමන් හැපෙන තරත් අහු වෙනවා කියනවා. ඉතින් සමහරෙකුට ගන්න හුස්ම එක තැනක පිට කරන හුස්ම එක තැනක නාසීම ගත්තත් උඩුතොලේ නාසිකාග්‍රේ අහු වෙනවා. ඉතින් එතකොට යා ප්‍රශ්නයක් අහනවා කොතනද හිත තියන්නේ? ගන්න තැනද පිට කරන තැනද? එතකොට අපි ලොකු සාංශ මතක් කරේ ඒ දෙකටම අදාළ සිල්ලු ඇටයක් තරම් ලොකු ප්‍රදේශයක හිත තියන්නේ කියන. ගන්න තැනයි පිටකන තැනයි දෙකම අහුවෙන එකත ඒ මුළු ප්‍රදේශයේම හිත තියාගෙන භාවනා කරන්න කියන එක. එකකත් මඟ අරින්න එපා. එහෙම කරගෙන කරගෙන යනකොට වෙලාව යන්න යන්න ඔය සිල්ලු ඇටේ සියඹලා ඇටේකට තරම් කුංචි කරන්න පුළුවන්. ඕක කඩල පළුවකට මුංගට පළුවකට අබ ඇටේක පරිප්පු ඇටේකට අබ ඇටේකට තරම් පුංචි වෙන්න 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 අපි එකට කියනවා ඒකාග්‍ර වෙනවා කියන එක. ඉතින් මේකෙමුත් අල්ලන්න පුළුවන් සමථය වැඩෙනවාද භාවනා වැඩෙනවාද සමාධිය වැඩෙනවාද සත්‍ය වැඩෙනවාද කියන එක. එيشා පටන් ගන්නකොට අර පොදු ප්‍රදේශයේ හිත ධාන භාවනා කරගෙන 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 යනවා. කෙනාට එන්නේ 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 මේක කිට් වෙනවා හොඳයි. දැන් මේ තමයි එක ඉංගියක් මේක මේ සමතරද විපස්සනාට යන්නේ කියලා දැන් හැබැයි මේක මම අර කිව්වා වගේ ඒකාග්‍ර වශයෙන් ගන්න එපා අත්තලක් විතරයි. මේකට තවත් එකක් එකතු කරන්න පුළුවන්. ඒ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක හැපෙන දන බලන ඉන්නකොට යම් කිසි කෙනෙකුට ඉතාම සූක්ෂමව මේ ඇතුල් වෙන හුස්ම මේක පිට වෙන හුස්ම නෙවෙයි. මේ පිට වෙන හුස්ම මේක ඇතුල් වෙන හුස්ම නෙවෙයි කියලා දෙක දෙපැත්තට කරගන්න පුළුවන්. මේ ගෑනු කට්ටිය කොණ්ඩේ පීරනකොට මැදින් රොද තියලා දෙපැත්තට කැටහැරලා කොණ්ඩේ පීර ගන්නවනේ ඉස්සලා. එතන පොල් ගිරියක් කරගත්තට පස්සේ ගාන්ඩ ඉස්සලා දෙකට පලාගෙන මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා වෙන් කරගන්න එපායි. ආන් මේ වගේ මේ හුස්මේ ආස්වාසේ අද්දකීම මෙහෙමය. ඒක ප්‍රස්වාසයෙන් මේ ආකාරයේ වෙනසය. ප්‍රස්වාසයේ අද්දකීම මෙහෙමය. මේක ආස්වාසයෙන් මේ ආකාරයේ වෙනස් වෙනවා කියලා දැකගත්තොත් අපි මේ ආස්වාසේ සහ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ දැකගත්තා කියලා කියනවා. මෙන්න මේ බලන අරමුණේ පළු දෙකේ පෞද්ගලික ලක්ෂණ දැකීමට කියනවා සුත්‍රමය ඥානය කියලා ඥාත පරිඥාව කියලා. එතකොට මේ යෝගාවචරය මෙතන මේ භෞතික විද්‍යාවක් ඉගෙන ගන්න. හුස්ම ඇතුළට තල්ලු කරගෙන යනකොට පිටිමැදිගෙන යනකොට මෙහෙමයි. ඒ හුස්ම පිටතට යනකොට මෙහෙමයි කියලා ඒ ගැටුම පිරිමැදීම හොඳට තේරුම් ගන්න. නැවතත් මං කියන මේක නොතේරුණයි කියලා භාවනාවට නුසුසුසුකමක් නැහැ. මේකෙන් කියවෙන්නේ පුද්ගල සාමතේටයි බර. විපස්සනාවට බර නම් හුස්මත් තේරෙනවා, හැපෙන තර තේරෙනවා, ආස්වාද ප්‍රසවාසයේ වෙනසක් තේරෙනවා. හැබැයි මේක ආධුනිකයට පටන් ගන්නකොට තේරෙන්නේ නැහැ. හොඳට හුස්ම සිද්ධි කරන්න ඕන. හොඳට හුස්ම පුරු කරගන්න ඕන. හුරු කරගෙන යනකොට වරින් වර වැඩි කරගෙන යන්න ඕන. වැටහීම වැඩි කරගන්න. හැපෙන තැනින් පුළුවන් තරම් හිත අලවල තියාගන්න ඕනේ. ඒ වගේම දෙකේ වෙනස අල්ලා ගන්නසුලුව හිත ආරාධනා පූර්වක වෙන්න ඕනේ. එතකොට මේ යෝගාවචරය සමහරලට කමඨාන් සුද්ධ වුණොත් කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මට ආස්වාසේ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මට ආස්වාසී තාම සියුම්ම සීතලට දැනෙනවා. ප්‍රස්වාසයේ උණුසුමට දැනෙනවා. නැත්නම් ආස්වාසේ නාස්පුඩු පුරවන ගොරෝසුට දැනෙනවා. ප්‍රස්වාසයේ බොහොම ඇඟට නොදෙනියා. නැත්නම් ප්‍රස්වාසයේ ගුරුසුර දෙනවා ආස්වාසේ නොදරිණා ආස්වාසේ දිගයි ප්‍රසවාසේ කොටයි ආස්වාසේ දිග කොටයි ප්‍රසවාසේ දිග ওই විදිහට මේ දෙකේ ಗುಣ වෙනස තේරුම් ගත්ත දවසේ භාවනා ජීවිතයේ ඔන්න පළවෙනි පැලිර පළවෙනි පැල්ම ගන්න පුළුවන් මම දැකලා තියෙනවා මේ වෙනකොට අවුරුදු 20 භාවනා කරලා තියෙනවා කවදාකවත් මේ තරම් පිරිසුදුකමක් නැහැ ඉතින් ඒක දෝෂයක් නෑ මම මේ කතා කරන්නේ විපස්සනාවට තල්ලුවක් දෙන්නනේ සමථ යෝගාවචරයට මේක අහු වෙන්නේ නෑ ඒත් එක හුස්ම පේන ඒක සතිය තමයි ඒක සමාධිය තමයි ඔව් විපස්සනා ගැම්ම තියෙන කෙනා නම් ඒව ලේසියෙන් අතාරින්නේ අන්තිමටම පිළිසිනවා පිළිසින්දෙමින් යනකොට ඉස්සල්ලාම වතාවට යෝගාවචරයට මම ආස්වාසය කරනකොට ආස්වාසය මෙනෙහි කරා මෙන්න ආස්වාසයේ ලකුණු ප්‍රසවාසය මෙනෙහි කරනකොට ප්‍රසවාසය මෙනෙහි කරා මෙන්න ප්‍රසවාසයේ ලකුණු කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් බුද්ධමාකාර කලෙලියක් පෙරදක්මක් භවනා වෙන පටන් ගන්නවා මේ තමයි සතිය තියුණු වෙන ලකුණු සද්ධාව තියුණු වෙන ලකුණු සමාධිය තියුණු වෙන ලකුණු ආන්නේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ ඥාත පරිඥාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආස්වාස ප්‍රස්වාසයේ 11 ආකාරයක් තියෙනවා මේ 11 ආකාරෙම දැක්කොත් එයිගා ඥානෙට වැටෙනවා 11 ආකාරය කියලා කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියලා හුස්ම එන්න ඉස්සරලම ගිහිල්ලා බලාගෙන ඉඳලා හුස්ම ඉන හැටි බලනකොට ඒකට කියනවා අතීත අනාගත ක්‍රමයට හුස්ම බලනවා කියන්නේ මුන්දේට හුස්ම ඉහළ පහළ යන වෙලාවේදී එතනම ඉඳ කර බලනවා කියන වර්තමාන වාසිය. හුස්මක් ගෙවිලා ගියාට පස්සෙත් අත නෑර ගෙවිච්ච දිහා බලන එකට කියනවා අචීත ක්‍රමය කියලා. මේක වෙන විදිහකට කියනවා හුස්මේ මුලමැදාග බලනවා කියලා. ඒසාව හුස්ම කීකරු කරගත්තට පස්සේ මූණට මූණ දාලා තියාගත්තට පස්සේ ඒ යෝගාචරය ඒ දැනුව දිනුමයි කියලා නතර වෙන්නේ නැහැ. එයා බලනවා මේ හුස්ම එන්න ඉස්සර වෙලා මම එතන ගිහිල්ලා බලන්න හිටියොත් කොහොමද මේ නැති හුස්මක් පටන් ගන්න. ඊට පස්සේ පිට වෙන හුස්ම ගියාට පස්සේ ඒක දිහාම ඇහක් පිට කියලා ඇහක් බලා ඇහක් පිට ඇහක් කියලා බලා ඉනවා වගේ හිටියහම කොහොමද මේ හුස්ම ගෙවිලා යන තැන. මේ අයිර නගිනවා බලා ඉනවා ඊර බහි නැටි බලා ඉනවා. ආශෙන්තරාවක් ඈටින් ඈටට යන දිහා බලා ඉනවා. එහෙම නැත්නම් මේ වගේ දවසක ඊර නගින වෙලාවේ හඳට මොකද වෙන්නේ කියලා බලා ඉනවා. මේ දවසල පාන්දර 3-4 වෙනකොට හඳ පායලා. ඊර නගිනකොට හඳ නොපෙනියනවා. සරු නොපෙනියනවා. කන්දක් උඩට ගිහිල්ලා හොඳට 4ට විතර ඉඳගෙන බලාගෙන ඉඳලා 6-5 මාරනට අරුණගිනවනේ. ඒකකොට කොහොමද තරු නැති වෙලා යන්නේ? කොහොමද හඳ නැති වෙලා යන්නේ කියලා බලාගෙන ඉන්නේ. ආස්වාද ප්‍රසවාස බලන්න ඕනේ. බැලුවේ නැත්තම් අර අනුග්‍රහය වෙන්නේ නැහැ. ආයේ තේරෙනවා ගොරෝසු සහ සියුම් කියලා, ඕලාරික සුකුම කියලා. පටන් ගන්නකොට හුස්ම හොඳට නාස්පුඩු පුරවාගෙන ඇතුළේ යනවා පිටනවා. බලාගෙන ඉන්නකොට හෙමීටෝක සංසිඳෙනවා. සියුම් බවටපත් වෙනවා. මේ දෙකම වැදගත්. සමාන වැදගත්. සමහර වෙලාවට ආස්වාද ප්‍රසවාසයේ හීන ප්‍රනීත වශයෙන් වැටෙනවා. බොහෝම හොඳයි, බොහෝම වටනවා, අනේ හොඳයි කියලා. සමහරට හුස්ම පේනවා, අයියෝ, ඔය හුස්ම බල්ලා කාටද හරියන්නේ? ඕකෙන් මොකක්ද හම්බ වෙන්නේ? මොකද්ද හුස්ම බල්ලා කරන්න පුළුවන්නේ? කොහොමද නිවන් දකින්න පුළුවන්ද? ඕකෙන් එහෙමනම් මේ ඔක්කොම නිවන් දකින්න එපායි කියලා හුස්ම පෙන්ුණත් එපා වෙන ගතියක් තියෙනවා. මේ දෙකම සමානව බලන්න කියලා. සමහරලාට හුස්ම අර අල්ලගත්ත තැන නාසිකාග්‍රේ හොඳට හැපෙනවා tie. සමහරට මේ ඉස්සර අඩියක් දෙකක් යහින් තියෙන වගේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට හිතන මේ ඔළුව නරක් කරාද කියලා. හුස්ම එළියට බහිලා. සමහරලාට නාසයෙන් මෙතන ඉඳලා මොළේ ඇතුළට යනවා වගේ tie. සමහරට ඈතට ගව ගණන් යනවා වගේ තේරෙනවා. ආනේ ඉරියව් 8 අතීතනාගත පච්චුප්පන්න කියන තුනත් එකතු කරලා 11 ආකාරයෙන්ම දකින්නක භාවනා කළ යුතුයි කියන එකට කියනවා සුත්තමේ ඥානය කියලා. දැනගන්න එකට කාරණා වශයෙන් දැනගන්න. විඥාත පරිඥාවේ මේක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් සිව් මේක නෑනකොට අපි නැගිටිනවා නිින්ද ගියා මට එපා වුණයි කියලා. නැත්නම් හිත ආනාපාන ගිලීලා ඉස්සරහට යනකොට හිතනවා වැරදිලා වෙන්න ඇති, ඔළුව තෝන්තු වෙලා වෙන්න ඇති කියලා. මෙන්න මේ ආකාර දන්නේ නැති කෙනා භාවනාවේ 155ක් විතර වැරදුනයි කියලා හිතන සිට 45ක් විතර වගේ තමයි හරියයි කියලා කියනවා. නමුත් බුදුහාමුදුරු කියන දෙකම සමාන වැදගත්කමක් තියෙනවා. සසුත්තමේ ඥාන නැති එක්කන ආනාපානෙ කරලා බොහෝ විට පෙරදිලා වැරදිලා අතහැරලා දාලා යනවා. දන්න කෙනා අරින්න නැතුව මේ සෑම දෙයක්ම අස්පනා පිට සිටින දේවල් බුදුහාමුදුරෝ දැකලායි කියන්නේ අපි නොදැනුවත්කම නිසා අපි මේක අතාරිනවා කියලා මන් දොස්සයි වෙනවයි කියලා දැනගෙන ගියොත් මන් දොස්සයි වෙන්නේ. ලෑස්තිලා යනවා. ඒ සඳහායි මෙන්න මේ ගැම්ම මේ කියන පන්නරේ මේ කියන තියුණුභාවයේ ගණ්ඩයි ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොල දැනගන්න කියලා කියන්නේ. දැනගත්තොත් මේ වෙන සාල්ලන්ට ලේසි. යම් වෙලාවක යෝගාවචරයක් මේ ආස්වාසේ ආස්වාසයෙන් මෙනි කළ ආස්වාස ලකුණු ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් මෙනි කළ ප්‍රස්වාස ලකුණු දැනගත්තොත් ඒ යෝගාවචරයට අතිරේක ලාභයක් ලැබෙනවා. ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා. අන්තිම හිත තියුණු වෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට ගිහිල්ලා දවසක තේරෙයි භාවනා කරගෙන කරගෙන යනකොට මුලින් මේ වෙනස්කම් තිබුණාට හොඳට ආනාපාන විනාඩි 20-30 එක දිගට අල්ලගෙන ඉන්න පුළුවන් වුණොත් අවසානයේ දෙක එක වගේ සම වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා මුලින් පෞද්ගලික ලක්ෂණ පෙනිලා එකම දෙයක් බොහෝ විට අසුර කරනකොට ඒ දෙකේ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒක අපි චින්තා ඥාසුත්‍රමේ වශයෙන් අහලා තිබුණොත් කලබල වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද? ආනාපානෙ නොදැනී ගියයි කියලා කියන්නේ. ඇත්තටම ආනාපාන නොදැනී යම නෙවෙයි වෙන්නේ. ආස්වාද ප්‍රසද්ද දෙකේ වෙනස නැති වෙන එක. චවුන්දට නූලක් අල්ලගෙන නූල දිගේම අත ඇදගෙන යනවා වගේ ආස්වාසෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ආස්වාසයට අල්ලාගෙන ගියොත් තමයි තේරෙන පටන් අරගනි. දීගං වාස සන්තෝ දීගං අස සාමීච්ච පජානාති කියලා දීර්ඝ වැටිච්ච ආස්වාසේ රසං වාස සන්තෝ කියන විදිහට කෙටි වෙනවා. දීර්ඝ අවස්ථාවේ ගොරෝසුර තිබුණා නම් කෙටි වෙනකොට සිුම් වෙනවා. ඒක කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි. අත්තරද්දකුත් නෙමෙයි. මේක හොඳට දැනගෙන යන්න සුත්‍රමය ඥානය අවශ්‍යයි. අන්න එතකොට සතිය වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? සතිය එන්ටෙන්ට තීව්‍ර වෙනවා. සක්මන් කරනකොටත් හොඳට ඒ වෙනස තිබුණාට උද්දට සක්වන පදන් වෙලා එනකොට නිකන් රූකඩයක් ඇවිදිනා වගේ හොඳට තේරෙනවා කිසිම දෙයක් කරන දෙයක් නැහැ. වයින් කරලා තිබ්බ බොනික්ෙක් වගේ සක්මන යනවා. කකුල් දෙක වැඩ කරන්නේ නිකන් බයිසිකල් එකේ පැඩල් එක යනවා. එකින් එක අරගෙන යන්න පටන් අර ගන්නවා. ආයාසිකින් තොරව කෙරෙන්න පටන් ගන්නවා. ඒ තරමටම සක්මන හුරු කරගන්නවා. ඒ තරමටම ඒ භූමිය සිද්ධි වෙන්න ඕන. ඒ තරමටම හරියට තමන්ගේ ශරීරය ගැළපෙන වේගය ආරම්භ දෙන්න ඕන. ආයාස කරන්න නැත්නම් දෙපා ඉක්මන් කරලා හිමිට යන්න නැත්නම්. එතකොට තේරෙන පටන් අර ගන්නවා. අර අනිච්චානුක පේශින්ගේ හුස්ම ගන්නවා වගේ සක්මන කියනවා. කවදා හරි අපි හැමදාම වෙලාවට පිටිච්චිනවා නම් කියලා වාඩි වෙලා විහාරේ ඒක ඉබේ කරන වෙලාවක් එනවා. අන්න එතකොට තේරෙයි ඉසලසල කටපාඩම් කරලා දැන් කටපාඩමක් ඕනේ නැහැ ඉබේම ඒ වැඩේ කරනවා. හැමදාම පින්න පාත්‍රය ඉසලා පාත්‍රය හොදනකොට ඒක යන්ත්‍රානුකූලව කරනවා. හැමදාම සිවුරු වළඳනකොට මෙනෙහි කරලා කරනවනම් ඒ සිවුරු වැඩ කරන හැටි අතට එනවා. අන්න එතනදී තමයි සතිය උරුදුනේවලන්නේ සතිය සාමාන්‍ය හිටිනවා. එතෙන්දී සතිය පිටවන්නේ. එහෙම නැත්නම් මහසිසයදෝ සඳහන් කළා තියෙනවා පිරිත් කටපාඩම් කරන දවස වගේ නෙවෙයි හොඳට කටපාඩම් කළා පිරිත් කියනකොට පිරිත් පොලේදී නිින්ද යනවා. ඉබේ කරනවනේ. ඒ කියන්නේ සතිය මයි වැඩ ඉවරයි කියලා පැත්තකට යනවා. ඒ කියන්නේ පරාදයි. උරුද්දට යනකම් කරන්න ඕනේ උරුදු වුණාට පස්සෙත් අර වගේම අවධානයෙන් බලාගෙන හිටියොත් පේනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා එකම ඉරියව්වේ බොහෝ වෙලා හිටියොත් දුක අවබෝධ වෙනවා නිවනට පාර කැපෙනවා ඉරියව් මාරු කරන්නේ අපි අරමුණු මාරු කරන්නයි ඒකෙන් දුක වැහෙනවා වෙන විදිහකට කියන බලන් අරමුණු මාරු කරන්න එනේන අරමුණට ප්‍රේම කරනවා එකම අරමුණ දිහා බොහෝ වෙලා බලනකොට නීරසකමක් එනවා මේ නීරසකම තමයි නිවනට පාර නීරසකමම නෙවෙයි නීරසකම එනවා නම් ඒක හොඳ ලකුණක් ඒ ආරමුණේ රාගේ නැහැද? ඒ වෙනකොට නිබ්බිදා පහල වෙනවා. නීරසකම ඒකාකාරීකම කම්මැලිකම පහල වෙනවා. මෙන්න මේක දන්නේ නැත්නම් ඒ පුද්ගලයා ගුරුවරයා මාරු කරනවා. මේ ගුරුවරයා හොඳ නැහැ. මේ ආරමුණ හොඳ නැහැ. මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ. මට භාවනා හරියන්නේ නැහැ කියලා අර නිවන් පෙත පෑදෙද්දිත් ඒක වැරදියට අවබෝධ කරනවා මේ සුත්තමේ ඥානෙ නැති නිසා. ඒ වාගේම හොඳට මතක තියාගන්න ඕනේ මෙවැනි සුත්තමේ ඥානයක් කිසිසේත්ම වැඩක් නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කළ යම් අත්තරදි ටිකක් ඇති කෙනාට විතරයි මේක අහනකොට මේකේ අර්ථ රසයක් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය හන්දියක බණ අහන කෙනෙකුට මේ බණ එහෙම කියන්න ගත්තොත් විමර්ශකයා මේ මොනවද මේ කතා කරන්නේ කියලා. ඔය භාවනා කරපු කෙනෙකුට පෙළඹිච්ච කෙනෙකුට මේ සුත්‍රමය ඥානය ලැබුණොත් ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක නිකන් අත්තරක් වහයි. ඒක නිසා මේ සුත්‍රමය ඥානය භාවනා අධ්‍යක්ෂින් වැඩි එක්කනට හොඳට උකහ ගන්න පුළුවන්. ඒක මොකද තමන්ගේ අත්තරදික දන්න නිසා. එහෙම නැත්නම් මේ අත්තරදි අවාචිතේතු. වරදවල තීරුම් අරගන්න. වැරදි අර්ථකථන දෙනවා. ඒ අර්ථකථන දෙන්නේ අධ්‍යක්ෂින් මදිකම නිසා. නිසා භාවනා කරනකොට මේක කරන්න මේ යෝගාවචරය ආරම්භයේදී භාවනාවේ මෙහෙවීමට කොච්චරක්නම් සුතමේ ඥානෙ ඕනේද? එහෙම නැතු අපි පිරිවෙන ඉගෙන ගන්න දේවල් කොච්චර අදාළ නැද්ද කියන එක තේරෙයි. මම මේක පුංචි කරන්න කතා හිතනව නෙවෙයි. ඒක තියෙන්න ඕනේ මේකට යන්න සම්මාදිට්ඨිය ඇති වෙන්න. ඒකට අවශ්‍ය කරන ආත්ම ශක්තිය දෙන්න. නමුත් මේ වැඩේට වහින්ද ගියාම වෙන්නමම දැනුමක් ඕන කරන්න. ඒ දැනුම කවදාකවත් පොත්වල ලියවිලත් නැ ලියන්න බෑ. මොත් ගුරුකුලයක පවතින අන්නේ අධ්‍යක්ෂින් සම්භාරයේ එකතු වෙලා තියෙනවද? ඒ දැනට අවුරුදු 20 කට වැඩිය අද හොඳට මේක ඕපනින් වෙලා තියෙනවා. ඒ නිසා හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ තමයි. ඒසා සුත්තමේ ඥානය අවශ්‍යයි. මේකෙන් කියන්නේ ඒ සුත්තමේ ඥානය තියෙන කට්ටිය ගුරු මුෂ්ටියක් තියාගෙන නොදී ඉනවයි කියලා. මේක කිව්වට වැටහෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. තනිවාරෙම බුද්ධාගමයි බුද්ධ ධර්මයයි කියන්නේ දෙකක්. බුද්ධාගම කියන්නේ දැනුම අරගෙන නිකන් දැනුම සඳහාම තියාගෙන මැරලා යන එක. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒක තමන්ගේ හිතට යොදවලා ප්‍රයෝජන අරගෙන අර බුරු අපිට හකුරු පැටවෝ වගේ ඒක අදිනවා විතර රස බලන්න දන්නේ නැහැ. බුද්ධ ධර්මයේ එහෙම නැහැ. රස බලන්න වෙනවා. රස බලන්න මේ ලැබෙන සුත්‍ර මේ ඥානය බොහෝ විට ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ඥානය යෙදෙන්න යෙදෙන කෙනාට තමයි අර්ථ රසය තියෙන්නේ. එතකොට එන්න දවසින් දවස මේ සතිය කියන චෛතසිකය ඉතාමත් වැදගත් එකක් වාටපත් වෙනවා. ඒකේ වටපිට අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දුවර තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරන එක ඇත්තට අටුවා යුගයේ කියප එකක්. සතිය තියෙනවා නම් අරමුණ කිඳා බහින ගතිය වැඩි. සතිය නැත්තම් හිත නිකාම අතුවිට පාවෙනවා. දැක්කට විස්තර කියන්න බෑ. ඒ නිසා අපිලාපන ලක්ෂණා කියලා තමයි සතිය පෙන්වන්නේ. පොලා පණින ගතිය තමයි පිලාපන ලක්ෂණය කියන්නේ. අපිලාපන කියලා කියන්නේ පොලා පණිනවනේ කිඳා බහින ලක්ෂණය. ලබු කබලක් වතුරට දාපුවාම වතුරේ පාවෙනවා. ඒක කියනවා පිලාපන ලක්ෂණය කියන්නේ. ගලක් වතුරට දාපුවම එහෙම වැටිච්ච තැනම ගිලා බහිනවා. ඒ වගේ තමයි අරමුණ දැක්කට පස්සේ මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේ ආස්වාසේ මුල මැද අග මේ ප්‍රස්වාසේ මුල මැද අග කියලා හොඳ විස්තර දැනෙනවනේ. අර සත්‍ය වැඩෙන සත්‍ය කිදා බහින ලකුණු. ඒ වගේම කියනවා අසම්මෝස රසය කියනවා. සතිය තියෙනවනම් තමන්ට වැටහෙන්නේ කොහොමද? කර දෙන කෘත්‍ය මොකද්ද? මේ ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසයමයි කියලා සම්මෝසාව නැති කරලා දෙනවා. ප්‍රස්වාසය නෙමෙයි ආස්වාසයමයි කියලා සම්මෝසාව ඇති කරලා දෙනවා. මේක සද්දයක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලක් නෙමෙයි කියලා හොඳට කලෙලියක් කරන් දෙනවා. මේක එන්නේ ටිකෙන් 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 ටිකේ. දැන් අද ගිය තැනට වැඩිය හෙට ඉස්සරහට යනවා. හෙටට වැඩිය අනිද්දාට යනවා. අන්නේ යන්න සම්මෝසාව නැහැ කියන එක සිංහල භාෂාවෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන්. හරියට පැහැදිලි වෙනවා. ඒත් එක්කම ආරක්ක පච්චපට්ඨාන කියලා තමයි තේරෙන පටන් ගන්නවා හිත අරසයි කියලා. දැන් රාග නැහැ, ద్వේෂ නැහැ, මෝහ නැහැ, සංසාර ඉසල වතාවට පැහැදිලිවම දැක්ක දැක්ක දන දන චිත්ත ප්‍රවෘත්ති කෙලස් වලින් කැපෙනවා. චිත්ත ප්‍රවෘත්තියෙන් කෙලසයි නේද? එතකොටයි ඔය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන විදිහට අරස්සාව Tamanට වැටෙන්න පටන් ගන්නවා. එතකන් අපි ආරක්ෂක නූල් බඳිනවා, යන්ත්‍ර දානවා, දෙයියෝ අදහනවා. බුදුහාමුදුරට තැන්දගෙන අනේ බුදුහාමුදුරනේ අපිට අරස්සාව ආරම්භ දෙන්නේ කියලා. බුදුහාමුදුර කාටවත් එහෙම අරස්සාව ආරම්භ දෙන්න කොන්තරත් අත්සන් කළා නැහැ. උන්වංශ කියලා තන සත්‍ය වඩා ගන්න වඩා ගත්තම Tamanගේ අරස්සාව සැලසෙයි. අනේක ඉස්සල්ලා වැටෙන්නේ පරියංකේදී හරි කමන සක්මනේදී ඒ සත්‍ය කෘත්‍යයක දිගට වෙනකොට ඉතින් මෙවැනි සත්‍යයක් වඩන්නට ආසන්න කාරණාව පච්චපට්ඨ පදට්ඨානේ වශයෙන් පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන වරද්ද වරද්ද කායනුපස්සනා කරන එකමයි එකම හේතුව මේ සත්‍ය කියන එක කඩෙන් ගන්න බෑ. සත්‍ය කියන එක පෙත්තක් ගිල්ලා හරියන්නේ නෑ. සත්‍ය කියන එක ඔපරේෂන් එකක් කරලා ඇඟට බස්සන්න පුළුවන් එකක් නෙවෙයි. ඉන්ජෙක්ෂන් වලින් දෙන්න බෑ. පොතෙන් දෙන්න බෑ. ගුරු රේගේ ආශිර්වාදෙ ලැබෙන්නේ නැහැ. දහස්වර වරද්ද වරද්ද ආදනකොට මුලින් මුලින් ඇති කරන සතියේ පස්සේ සුමකට යොමු කරනවා මේ සුත්තමේ ඥාන හරියනවා. එහෙම නැත්නම් කියනවා තිර සංඥා පදට්ටාන කියලා ආස්වාසය කරනකොට ආස්වාසය මෙනෙහි කරන්න. ප්‍රස්වාසය කියනකොට ඒක සංඥා විස්තර කරන්න. වම තිනනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියනකොට දකුණ මෙනෙහි කරන්න. එතකොට සංඥා විස්තර වීමෙන් සතිය ආසන්න කාරණාව සතියේට ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හුඟක් හොඳයි මේ වගේ මේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා කරන එක. නමුත් මේ වැඩමුළුවේදී ගන්න අත්දැකීම ක්‍රමයෙන් ආපහු යනකොට ගෙනියන්න ඕනේ. විනියල බලන්න දවසේ කොච්චර චිත්තක්ෂණ ප්‍රදේශයක් අපි බැස ගන්නසුළු අපිලාපන ලක්ෂණේ යුක්තව ඉන්නවද? මම මේ ඉන්නේ අසවල් අරමුණේ කියලා කලෙලියක් තියෙනවද? තමන්ට එතකොට කෙලෙස් නැති බව වැටහින ගතියක් තියෙනවාද? ඒක තව දියුණු කරන්න කොච්චරක් මේ මෙනෙහි කිරීම සහ අත්තරදර්තර දිජිරට අනේක සුදාන වෙනවද කියනකොට හොඳට තේරෙයි මේ කටයුත්ත සඳහා දෙවැන්නේගේ අවශ්‍යතාවයක් නැහැ. අහන්න බලන් කෙනෙකුට මේ දේ ඉස්සරහට යන්න මොනවද අඩු කියලා. කිසිම අඩුවක් නැහැ. මනුෂ්‍යෙක් වෙන එක විතරයි ඕන කරන්නේ. නමුත් ඒක දියුණු පවුණු කරන්නයි මේ ශීලයෙන් අනුග්‍රහ කරන්න කියන්නේ. සුතෙන් අනුග්‍රහ කරන්න කියන්නේ අනුග්‍රහ කරන්න කරන්න තේරෙනවා. අපි ඇත්ත වශයෙන්ම Tamanta අනුකම්පා මෛත්‍රියක් කරගන්න කෙනෙක්, අර්ථ සිද්ධිය කරගන්න කෙනෙක්, ස්වార్థය ඇති කරගන්න කෙනෙක්. ඒ සඳහා දෙවන්නේකින් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය, ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ පැවිද්ද හරියටම යෙදෙන වෙලාව තමයි ඔය සතිය කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ. ඉස ආස්වාද ප්‍රසආචය හෝ වම දකුණ හෝ එදිනදා වැඩ කරනකොට දුවට හිතේ ඒක යොදනවා නම් තමන්ම තමයි ඉස්සල්ලාම දැනගන්නේ ඊට වැඩිය හොඳට කියලා භාවනාව. ඉතින් ඒකට අවශ්‍ය කරන තොරතුරු ටික තමයි මේ සුත්තමී ඥානෙ කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවදිත් මම බලාපොරොත්තු වුණේ ඒ අවශ්‍ය කරනා වූ මූල ධර්ම දැනුම සහ අද්දකීම් පුලුවන්තරන් දේශනාවට එකතු කරන්නයි. ඉතින් ඒ කොටස් කරගෙන යන භාවනාවට ඒකාන්තියම සතිය වඩ වඩා දියුණු කරන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අතර ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සිල් දෙනාටම මේක හිතසුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් පැයකුත් විනාඩි 20ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් කාට හරි මේ සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන හෝ වෙන කියන කරන දේවල් තියෙනවා නම් අපිට ඒකට සුළු වේලාවක් අරගනිමු. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිමා කිරීමක් වශයෙන් පින් අනුමෝදන් කිරීමේ දවසේ වැඩ කටයුතු නිම කරමු.
ස්වාමීන් වහන්සේ වචන දෙක පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න මේ අර බුදුරජාණන් වහන්සේ කිව්වේ අර ගඳ කුටිය කියලා ඒ කියන්නේ මොකද්ද?
ගඳ කිලිය කියලා කියන්නේ බුදුහාමර වැඩ ඉන්න එකට තමයි කියන්නේ. ගඳ කුටි.
ගඳ කුටි.
ගඳ කුටිය ගඳ කිලිය කිලත් අපි කියනවා.
කම්මස්ස කතා කියන කතාව පොඩ්ඩක්
කම්මස්ස කතා. කර්මයේ සෝකී කොට ඇත්තා වූ අපේ තියෙන කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිදරනෝ යම් කම්මං කරිස්සාමීති තත්ත දායයදෝ භවිස්සාමීති කියලා තියෙනවනේ කර්මය පිළිබඳ දීර්ඝ පාඩයක්. අපි කර්මය සෝකී කරගෙන නැත්තේ කර්මයයි ඥාතියා කරගෙන නැත්තේ කර්මයයි වාහනයක් කරගෙන තියෙන්නේ කර්මයයි අපේ බූදලිය කරපු දේ තමයි විදිහට. ඒක පිළිගන්න මනුස්සයා නරකක් කරලා හොඳක් බලාපොරොත්තු වෙන්නේ හොඳක් කරලා නරකක් බලාපොරොත්තු වෙන්නේ කල දේ අනුව කලකල දෙය පළපළ දෙය කියන එක පිළිගන්න එක තමයි කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කර්මයේ ශෝකී කරගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අද දුකක ඉන්නවා නම් ඒක කවුරුත් කරපු එකක් නෙවෙයි. මේ දන්නේ ඉතිහාසයේ අනාගත ඉතිහාසයේ අපිට කරපු දෙයක්. ඒ නිසා පශ්චාත්තාප වේලා වැඩන්නේ ඔබ කාට හරි දීපු දුකක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන එකනට කියනවා නයිවිසක් ගහපුවම හරියට ප්‍රතිවිස්තිපව නයිවිස කපල යන්නේ. ඒ වගේ තද බල දුකක් ආවත් කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය තියෙන එකන දන්නවා මේ මගෙම එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ අඬා හෝ ගාල වැඩන්නේ මේ කාට හරි දීපු ගිනි ගෙඩියක් තමයි දැන් අඬල වැඩන්නේ නැහැ නේ ඔගේ එදා දෙනකොටනේ කල්පනා කරන්න දෙවුනේ කියලා කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය තියෙන එකන පපුවේ අත් බැඳගෙන අඬන්න යන්නේ ඒක සිද්ධ වෙන්නේ කර්ම නියාමයක් කරන මේ නිසා බාර අර ගන්න ලෑසි ඒක නැති කෙනා ඉතින් ආණ්ඩුවට බයිනවා අහසට බයිනවා අල්ලපු ගෙදරට බයිනවා නානා ප්‍රකාර දේවල් මොකද ඒක පිළිගන්න කැමති නැහැ එයා හිතනවා මේ අසාධාරණයක් වෙලයි ලෝකේ අසාධාරණ වෙන්න කවදාකවත් වෙන්නේ කරපු ධිකම තමයි එනිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා අනුන්ට දොස් කියන්නේ යන්නේත් නැහැ පපුවේ අත් දෙක බැඳගෙන අඬන්න යන්නේත් නැහැ එයා දන්නවා මේ කරපු දේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නැත්තම් යම් ආකාරයක බීජයක් වැපුරුවා නම් ඒ ආකාරයට ඵලය නෙලනවා
ස්වාමීන් වහන්සේ සුත්තමය වශයෙන් කියන එක කෙනෙක් ගත්තොත් ඒක අත්හදා බැලීමක් හරි ප්‍රැක්ටිකලි ප්‍රායෝගික කරේ නැත්නම් එයාට ඒක සීලබ්බත පරමාස වගේ පැත්තකට යොමු වෙන්නත් පුළුවන්ද
ශීලබ්බත පරමාස කියලා කියන්නේ බැහැලා වැරදි වැඩේ කරන එක. වැඩ නොකර ඉන්නවා කියන එක නේද? වැරදි වෘතයකට සීල වෘත රැකීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා අකුසලාන සීලයක් නෙමෙයි. දක්ෂ සීලයක් නෙමෙයි රකින්නේ අකුසල සීලයක් රකින්නේ. ඒක සීලේ වෘතයක් කරගෙන බලු වෘතය, අජ වෘතය, ගෝ වෘතය කියලා බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා තියෙනවා. දැන් කාලේ කියනවා තියෙන්නේ සුචරිතවාදීන් කියන જાතියක් කියන්නේ. ඕනම සමාජයක ඉන්න සුචරිතවාදී මිනිස්සු බලන්නේම ජීවිතේ වැරදි කරන අයගේ වැරදි හොයන්න විතරයි හොයන්න දඟලන්නේ. තමන්ගේ වැරද්ද පේන්නෙත් නැහැ. වැඩිම අනුන්ගේ වැරදි හොයා ඉන්නවා. ඉතින් මේ මනස අලිම වාතයක් ඕනේ සමාජයක ඉන්නවා. ඉතින් ඒක වෘත්තයක් කරගන්න. ඒක අද ඉන්න ගිය කොට දෙනෙක් එහෙම තමයි. සංඝයා දිහා බලන්නේම දන්නේ නැති ශේස්ත්‍රයක්. සංඝයා මනින්නාද? එක්ක වතුරට බහැලා වරෙල්ල ගොඩ ඉඳගෙන ඉනවා අපිට උගන්නන්න පීඩ නැහැටි. ඉතින් බම්බු ගා ගනින් කියලා මන්නම් කියන්නේ. ඒ සත්ත පහකට ඔය ගිහු කියන දේවල් මම ගරන් ගන්නෑ. ඔය තාමත් මේක පැනගන්න බැරුවනේ නටන්නේ. ඒ ඕගොල්ලන්ගේ බඩ මොකටද අපිට? ඉතින් ඒගොල්ලෝ එනවා කියලා දෙන්න ඔබ වහන්සේලා මෙහෙම ඉන්න ඕනේ කියලා ඉතින් එච්චරයි කියන්නේ. අපි මේ ලොකු කැපකිරීමක් කරලා බහලා නෙවැඩ කරන්නේ අපිට කවුද දෙන්නේ මේ වතුරට බහපුව අපිට කියලා දෙන්නේ කවුරු ගියවනායි පිට පෙන්නන්න උස්සන්නවත් මං සත්‍යයකට ගණන් ගන්න මං කියන්නේ වතුරට බයින්ද ලොකු සාංචින්න කාලේ කියන්නේ මාත්‍යෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑයි කියන නැව් පෙරලන්න නම් අඩු ගන්න වතුරට බයින්ද බැස්සත් පෙරලන්න බෑ නෑ නිසා ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ ඒව වෘත ඊට වැඩි කැපකිරීමක් කරන්න ඕනේ සංඝයා වැරදි වැඩ කරන්නේ නැ කියන එක නෙමෙයි මං කියන්නේ අංගයතුමුත් වෙනව නමුත් ඒක බහැලනේ දැන් එහෙනම් අතුරට බහැලයි එසා ගිහියෝ ඉන කාලේ ගිහියෝ ගිය විතර නෙමෙයි අපි ගත්තොත් ඔය විවිධ ආගම් වල තියෙන විවිධ ඔය කතරගම ගියහම ඔය කරන ගොඩාක් දේවල් තියෙන කටු ගහගෙන අදිනවා අරේ මේවයි එහෙම නැත්තම් ඔය විවිධ විකාර වැඩ කරන්නේ ඉතිපයි පේන තියෙනවා මේ මිනිස්සු මොකකින් හරි ඒ කර්ම ගෙවල රසකේ කර්ම රසකේ ගෙව ජීවුවට ඒකෙන් කිසි මේ කාය වචී සංවරයක් එන්නේ නැහැ ඒක නිකන් අත්ති කිලමතාන් යෝගයට වැටෙනවා ඒක නෙවෙයි අධික කාමසුකල්ලි කාණියකට වැටෙනවා ඒක එතකොට සීලබ්බත වෙනවා සුතමේ ඥානයේ වෙලක් කියලා කියන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා ඥාන එකතු කරනකොට ඒවා ඒකට බහුසුත කියන්නේ ඒවා නිකන් මේ ඒක නිකන් මේ කරදරයක් ඒ ඥානය හැම කිසි කෙනෙකුට තමයි ඉගෙන ගත්ත දේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් නම් ඒක තමයි මෙතන සුතමේ ඥානය කියන්නේ
අසරහඳුන්නේ ආම්දුරවර මුලින් අපිට හඳුන්වුවා අපි ඔක්කොම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කියලා. එතකොට අර මං ඉගෙනගෙන තියෙන විදිහට මේ ශ්‍රාවකයා කියලා කියන්නේ මේ බුද්ධ ධර්මයේ මනාව දන්න කෙනා කියන එක කියලා මං අහලා තිනවා මං උගන්වන කොටත් මං ළමයට උගන්වලා තියෙන විදිහට. මොකද අර භික්ෂු සංඝ ශ්‍රාවක සංඝ ප්‍රභේදය කියන මාතෘකාවේදී එතකොට එහිදී අපිට දීලා තියෙන කරුණ තමයි ශ්‍රාවකයා කියන්නේ මේ අවම වශයෙන් සෝවන් ඵලයටවත් පත් වෙලා ඉන්න මොන කියලා ඉම්ම්‍යා උදිවි කිත කෙනෙක් ශ්‍රාවකයා නෙවෙයි කියලා තමයි අපි ළමයට උගන්වන්නේ. ඒක ඇත්තද වැරද්දක් තියනවද ඒක දැනගන්නයි මම මේ ඇහුවේ කාරණා.
ඒක ඇත්තටම ඔය මූලධම්ම පරියාය සූත්‍ර සබ්බාසෝ සූත්‍ර වගේ තැන්වල සරුවචනන්සේ දේශනා කරලා තියෙනවා. සුතවාචකෝ ආර්ය ශාවකෝ අසුතවා පුතුජනෝ කිය. මේ දෙක අතරමැදදී අටුවාචාරින් වහන්සේලා කල්යාණ සප්පුරුෂ කියලා වචනයක් දාලා තියෙනවා. මේ දෙක මේ සුතව ආර්ය ශාවක අසුතවා පුතුජන. අංගුත්තර නිකාය තැනක සඳහන් කරලා තියෙනවා ඒකක නිපාතෙම පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තංචකෝ අසුතෝතෝ පුතජනෝ නප්පජානාති තං අසුතෝතෝ පුතජනස චිත්ත භාවනා නත්තිති වදාන. මානෙනි මේ හිත අනිවාර්යම ප්‍රබාසරයි. මේ ප්‍රබාසර හිතේ වටේට උපක්ලේශ ටිකක් තියෙනවා. මේක අසුතවත් පුතජනා දන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්සයා දකින්නේ පිට තියෙන කුණු කට්ටේ විතරයි. ඒ නිසා එයා කවදාකවත් චිත්ත භාවනාවකට යන්නේත් නැහැ. එයා හිතන මේක සුද්ධ කරලා ගන්න බෑ කියලා. නමුත් ඒක අනිප්පති දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේවි උපක්ඛලිටී න ආගන්තුකේ උපක්ඛලිට්ඨේහි පරිසුද්ධං ආගන්තුක උපක්ලේශ නැහැ තං සුතවතෝ ආර්ය ශාවකෝ අජානා සුතවත ආර්ය ශාවකයා දන්නවා මගේ හිත තිබුණේ මේ පොඩ පිට කට් එක දැන් පිට කට් එක අයින් කරලා තියෙන දැන් පේන තියෙන පබස්සර හිත පමණයි එතුමට තියෙන චිත්ත භාවනාව එතන ඒ පිට තියෙන කුණු කට්ටේ අදහන මනුස්සයට භාවනාවක් නැහැ. ඇතුළත තියෙන ප්‍රභාසර හිත අදහන මනුස්සයට භාවනාවක් තියෙන කුණු කට්ටේ අයින් කරගෙන. කුණු කට්ටේ අයින් කරලා පස්සේ ආත් දකින්නවා ප්‍රභාසර හිත. එතන පෙන්ලා තියෙන සුත්තව ආර්ය ශාවකෝ සහ අසුත්තවත් පුතජනෝ කියන එක. නමුත් සුත්තව ආර්ය ශාවක කියන වචනය මම ඒකයි කිව්වේ අර ඒක අපේ පොඩි ආමතුමක් අහලා තිබුණා නිවන සහ ආර්යත් ඵලයේ අතර වෙනස. ඒ වගේම තමයි මාර්ගස්ත කියන වචනේ අර්ථකථනයක් නැහැ. මාර්ගත්‍ය කියන්නේ මාර්ගයට පෙළඹිච්ච කෙනාද මාර්ගය ඉවර කරපු එකනවා. මාර්ගයට පෙළඹිච්ච මිනිස්සයත් පුංචි මාර්යන් ශාවකය කියලා බාර ගන්නවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියපු ගමන් පළවෙනි පන්ති ආර්ය ශාවකය බවට පත් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිත්තංසි ගමිස්සන්ති අපාය භූමින් කියලා යම් කෙනෙක්නේ බුදුන් සරණ ගියා නම් උන්ද කවදාකවත් අපාය යන්නේ නැහැ කියලා. බුදුන් සරණ ගියයි කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියတဲ့ වචන ටික නෙවෙයි. අපකපවීමේ බුදුහාමුදුරුවෝ අදහගෙන වැඩ කටයුතු කරනවා නම් එයා පාරට වැටලා තියෙන ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා මේ සුතවන්තයා කියන එකේ අර්ථකථනය අවස්ථාවෙන් අවස්ථාව හැටියට වෙනස් වෙනවා. සුතවන්තයයි කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයයි කියලා ගත්තොත් සීක කියන වචනයයි සම්බන්ධ කරන්නේ. නමුත් පස්ව මේක බේරණ තමයි අපේ අටුවාචාර්යින් වහන්සේලා කල්යාණ පුත්ත් යන කියන වචනයක් දාලා තිනවා. එයා තම බණ අහලා තිනවා දන්නවද සෝවන් වෙලා නැහැ. ඒ අර අසුතවත් පුත්ත් ජනයා කියන එකයි සුතවාරිය ශ්‍රාවකෝ දෙක අතරමැද විශ්ල කරන්න ගත් එක. ඉතින් ඒක ඒ නිසා අපිට හරි අමාරුයි කියන්න සුතවත ශ්‍රාවකයයි කියලා කියන්නේ සියල්ල දත් ඕ සෝවාන් කියන අදහස ගන්න බෑ. මොකද භික්ෂු භික්ෂුණි පාස්කෝ පාසිකා කියන හතරවණක් පිරිසම ශ්‍රාවකෝ. ඉතින් එදාට මේ වෙලාවට ඇවිල්ලා මණ්ඩුවට ආවත් මේ කවුද අර සුප්පබුද්ධ කුට්ටි වගේ ඒ වෙලාවෙවිල්ලා හිටියත් එයා ශ්‍රාවකේ. එයා ඉතින් ඒ මොහොතකෙම වැඩේ සිද්ධ කරගන්න. ඒ නිසා ශ්‍රාවකයයි කියන එකනාගේ මේන්න මේ සුදුසුකම් සහිත කෙනා ශ්‍රාවකයා කියන්න බෑ. ඕනම කෙනෙකුට ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එකයි මට නම් හිතෙන්නේ. ඕනම කෙනෙක් බුදුන් දැකලා බණ අහන්න හිතුනොත් ඒ වෙලාවෙම සෝවන් වෙන්න උනත් පුළුවන්. නොඋනත් අසුවිරුතෙන් ඇති කෙනෙක්. ඒකට හොඳ නිදර්ශනයක් කියනවා ඔය සරුවචනාංශයේ ජේතවන මේ බුද්ධගයාවේදී බුදු වෙලා සත්සතිගත කරලා දැන් යනවා මේ මිගදායට. යනකොට උපක හම්බ වෙනවා. උපක හම්බෙලා බලනකොට වෙනවා හරි ලස්සන මේ පුරුෂයෙක්. එනවා පාරේ බොහොම නිස්සද්දව ගිහිල්ලා අහනවා කවුද ඔබ වහන්සේ? බුදුහාමර ගත් කටම කියලා මම අනන්ත ජින කියලා. අනන්ත ජින කියලා කිව්වෙ පරකාරයෙක් නේ. හරි මම කියලා රැලි නංගලා දිව දික් කරලා පාරෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒක තුන අටුවාචාර්ය නාන්සල සඳහන් කරලා තිනවා මෙයා බුදුහාමරන්ට නිකන් ගණන් ගත්තේ නැහැ කියලා. ඒක වෙලා නැහැ. මනුෂ්‍යයා ඊට පස්සේ ගිහිල්ලා වැදි ගමකට වැඩිලා වැදි නායකයාගේ දුවත් එක්ක යාළු වෙලා වැදි දරුවට වැදි ගෑණිට ජාතකව දරුවෝ දෙන්නෙක් ඇති කරනවා. දරුවෝ දෙන්නෙක් ඇති කරාට මේ මනුෂ්‍යයා ආජීවකෙක් නිසා රස්සාවක් දන්නේ නැහැ. අර මාමණ්ඩිය හයාගෙන ඉන්න වැදි දඩමස් කාලේ තමයි ජීවත් වෙන්නේ. ඒත් අර ගෑණි නිතරම දරුවෝ නලවන්නේ කිසිම රස්සාවක් නැති එකාගේ පුතාටෝ නැලවියේ ඉති. කීකේ අර අම්පට බැන බැන තමයි දරුවෝ නලවන්නේ. පළවෙනි දරුවත් නැරෙව්වා. දෙවෙනි දරුවන් නරනකොට මේ මනසට කල්පනා වුණා යකෝ මේ ගෑණි කොයි වෙලාවෙත් මතයි කොනහන්නේ කියලා. ඊට පස්සේ කොඹ දැනගනින් මට වටින කල්යාණ මිත්‍රෙක් ඉන්නවායි කියලා. ගෑණි දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. විනය පැනලා ගිහලා බුදුහාමුදුරු ගාවට යනවා. ගිහිල්ලා පැවිදි වෙලා අනාගාමි වෙනවා. අර එදා අර අනන්ත ජින කියපු එක වැදිච්ච වැදිල්ල අපි හිතුවට ජීව දික්කලා නල්ල රලි ගස්ලා ගියාට මිනිහා ගිහිල්ලා නැහැ. මේ වැඩි ගෑණිකුත් එක්ක ඉඳලා දරුවෝ කවුල් කාලා දරු දෙන්නේ කියලා ගෑණිකම කෙනෙහි ලැබලා ආපහු කල්යාණ මිත්‍යා හොයාගෙන යනවා. එයිසයි 10 ඇච්ච වචන දෙක. මම අනන්ත ජීනේ මම ලෝකයේ දහම් බෙර ඇඳවීම පිණිස මම මිගදායට යනවායි කියපු වචන දෙක මනුෂ්‍යගේ හිතේ අර අච්චර ජීවන සිද්ධි රාශිය කරා ගිහිල්ලා අන්තිමට අනාගාමී වෙනකන් උදව් වුණා. ඒ නිසා එදත් එදා ඉඳලා මනුෂ්‍යා ශ්‍රාවකේ අහුනේ වචනේ අයි නමුත් ඒකේ මේ මනුෂයාට අර මේ වෙහෙසට වෙච්ච වෙලාවේ සාන්තියක් වෙනස හිටියා. ඒ නිසා කිසිම දවසකට කිසිම කෙනෙකුට පහත් කළ සලකන්න එපයි කියලා කියන මේ මනුෂයාට ඇහිච්ච වචනේ කොයි වෙලාවෙ පිට වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන ඔය සමහර මෝඩ ප්‍රශ්න අහන්නේ ධර්ම සාකච්ඡා වල සභාවලදී. ඒ කියන ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණා උත්තර දෙන කෙනා බෝධිසත්වෙක් වගේ උත්තර දෙන්න ඕනේ කිව්වා. ඒ මනසට ප්‍රශ්න බාලයි කියලා අඟවන්න යන්න එපා කිව්වා. ඊමණට ඉන්න තැනින් පොඩ්ඩක් උස්සලා තියෙන එක විතරයි තියෙනවා. අනේ ස්වභාවය තලයට යා නැහැ කියලා. ඔය මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා එහෙම කියන්න හොඳ නැහැ. ඒ සුදු එයා ශාวกෙක් වෙන්න ඉඩ තියෙනවා. කියන්නේ අපේ සංසාරේ අපි එන ගමනේ ආවොත් ඇත්තටම අපිට මේ සම්මාදීත්‍ය පැත්තට හේතු වෙටෙන්න හේතු වෙච්ච කාරණාව ඉතාම පුංචි එකක්. අපි දන්නේ හේතුවක් නෙවෙයි. පුංචි කාරණාවක් ගැන ඊට පස්සේ තමයි මේ පෙළ ගැහි ගැහි යන්නේ. ඉතින් දිගටම මම හිතනවා අපි ශාวกයෝ කියන නමට ගැලපෙනවා කියලා.
ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් වෙන මේක ටිකක් වෙනත් විදිහක. දැන් භාවනාවක් කරන කෙනෙක් සුතමය වශයෙන් දන්න දේවල් පුළුවන් තරම් අඩු කරලා ධර්මය සහ ධර්ම කොටස් තමන්ගේ නිවනින්ම තේරුම් අරගෙන මේ නිවන කරා යන්න තමයි උත්සාහය ගන්නෙ. ඒත් සුතමය ඥානය දෙන්න පුළුවන් එවැනි තත්ත්වයකට ආපු කෙනෙකුට. ඒ කියන්නේ ධර්මය භාවනා තුළින් එයා දන්නවා හරි ධර්මය මොකක්ද කියලා. එතකොට එවැනි ධර්මයක් අපි ශ්‍රද්ධාව තුළින් ඒක තේරුම් අරගෙන තුනාත ධාරේත යනාත ධම්මේ කියලා අපි කියන්නේ. දැන් ඒ විදිහට අපි එම මොහොතේම ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක චිත්තානුපස්සනා විදිහට ඒක දියුණු වුණොත්, ඒ කියන්නේ කායනුපස්සනා විදිහට යන්නේ නැතුව සෝවාන් ආදී ඵලයකට කෙනෙක්පත් වෙන්න පුළුවන්.
නෑ ඒකත් නම් ඉතින් මේ නෑ බෑ කියන්න බෑ. නමුත් ඔය වාදේ නගන්න බුණින් ඇති කරගත්ත මේ උපකල්පන ගොඩක් වැරදි උපකල්පන. සෝවාන් වෙච්ච නැති කෙනෙකුට තව කෙනෙක් සෝවාන් වෙන්න බණ කියන්න පුළුවන්. ඉස්ලාම් දාර්ශනිකයෝ මහා ශිව කියලා හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ට පන්ති 18ක උගන්වනවා 69ක් එතකොටම රහත් වෙලා. මුන්නාන්තේ පෘථග්ජනයි. නැජිත යොමු කරන්න පුළුවන්. අනිත් එක තමයි ඒ සුත්‍රමේ ඥානෙ නැතුව භාවනාවට බහින්නේ නැහැ. බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා ද්වේ මේ භික්කවේ පච්චා සම්මා දිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝ මනසිකාර. කෙනෙකුට සම්මා දිට්ඨිය පහළ වෙන්න ආසන්න කාරණා දෙකක් බුදුහාට පහළ වෙන එකක් අනුන්ට අහුන් කන් දීම පරතෝ ഘോഷේ. දෙක ඇතුලේ යෝනිසෝ මනසිකාර. පරතෝ ഘോഷේ තිබුණත් යෝනිසෝ මනසිකාරේ නැත්තම් කලේ මොණින් නමල වතුර එක්කර වගේ යන්නේ නැහැ. කොච්චර යෝනිසෝ මනසිකාරේ තිබුණත් බුදුහාමුදුරන්ට අර සම්මාදිට්ඨිය ස්වම්භුව පහළ වෙන්නේ වෙන කාටවත්. ඒක පහළ වෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඊට පස්සේ බුදුහාමුදුරන්ට අහුන් කන් දෙන්නවා. අහුන් කන් දෙන්නේ නැතුව සම්මාදිට්ඨියක් නැගිටින්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨියවත් ඒ කියන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් පරතෝ ഘോഷයෙන් තොර වෙන්නේ නැහැ. එන කිනාට තමයි උත්තරමෙන් ආන්සර තමයි අපි සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේට ඒක ස්වම්භුව වෙනවා. මෙයාට එනවා පසේ බුදුරජාණන් වහන්සේට. ශ්‍රාවක බෝධියට අනිවාර්යයෙන්ම අහුන්කම් දෙන්න. අනිවාර්යයෙන්ම ණයට ගන්න ඕන. අනිවාර්යයෙන්ම දන්න කෙනෙක්ගෙන් ගන්න ඕන. ඒ නිසා අපි ඒ අපේ ධර්මයේ ලැබෙන තැන නිතරම ගෞරව කරගෙන ඒකට මේ දන්න හරිය මදි. තව ගන්න තියෙනවා කියන සුත්‍රමය ඥානට සාධරකම තියෙනවා. නමුත් ඒක මේ බූරු වගේ පිටේ බඳපු හකුරු වගේ රස බලන්න නැතුව ගෙනියන්න යන්න එපා. එතකොට තේරුම නැහැ. එතකොට කැම්බිරිල්ලක් වෙනවා. එතකොට බරක් වෙන්නේ. ඒක හොඳ නැහැ. නමුත් ඒ ගන්න දේ තමන්ගේ ප්‍රයෝජන පිට පාවිච්චි කරනවා කියන එක ඒකට කියන්නේ මේ පාටිහාරීය ඥාන කියලා. සහජ ඥාන කියලා જાති වෙනවා. පාටිහාරීය ඥාන කියලා තියෙනවා. පාටිහාරීය ඥාන කියලා කියන්නේ මේ දැනුම උපකරණ ටික පාවිච්චි කරන හැටි. විසුද්ධි මාර්ගයේ ඒක නිසා ඥානෙ තුම්පලක සඳහන් කරලා තියෙනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ එකක් සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයෙන් එතරම් පඤ්ඤා තියෙනවා ආතාපි නිප්පකෝ බිකු නිප්පක කියලා දවචනය පාවිච්චි කරනවා ඒ නිප්පක ප්‍රඥාව කියලා කියන්නේ මේ පාටිහාරීය ප්‍රඥාවක් වැඩ කරලම අතින් එන හුරුව මර සහජයෙන් එන එක නෙවෙයි ඒ නිප්පක ප්‍රඥාව සුතමේ ඥානෙ අරගෙන ඒක යොදව 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 අරගන්න එක. සමහර ඒවා තියෙනවා ඥානගතවම එන එක. ඒ දෙකම ඕන කෙනෙකුට මේ ජීවිතේ නිවන් දකින බහුවේ පුද්ගලයෙකුට දෙකම අවශ්‍යයි. ඒකෙදි ඇසුරු ඒ දීපක ප්‍රඥාව කියන එක පාටිහාරී ප්‍රඥාව සල්යාන මිත්‍යාගෙන් තමයි ණයට ගන්න. සල්යාන මිත්‍යා ගාව තියෙනවා මෙයා ගිහිල්ලා ඒක ණයට අරගෙන තමයි කටයුතු කරන්නේ.
ඒ එමනම් අපි වෙනත් ප්‍රශ්න නැහැ කියන කල්පනෙ මත ඉඳගෙන දවසෙත් කටයුතු බාධාකින් තොරව ඉදිරිපත් වූ ආකාරයෙන් සම්පූර්ණ කරගන්න ලැබුණා. ඒ නිසා ඒ දක්වාම මේ කටයුතු උදව් කිරීමට සංවිධානය කිරීමට එළබනා වූ පිළිනො පිළි උදව් කරන්නා වූ සියලු දෙනාට අපි මේ දවස් පුරා රැස් කරගන්නාද ඒ කුසලතාවයන් අපි මුචිතාවේ යුක්තව අනුමෝදන් කරමු. මේ සියලු දෙනා මේ පින් සාදු කියලා අනුමෝදන් වෙලා තම තමන්ගේ සැප සාදා ගන්න අතර අපි මේ කරගෙන යන වැඩවලට සාසනයට මතර උරුදීලායි දී කටයුතු කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා අපි සියලු දෙනාට පින් පතමු. ප්‍රගම අපිටන වල දෙමාපියන් ඥාති මිත්‍රාදී ගුරු දෙවිවරුන් බන්දු මිත්‍රාදී මෙතන හිටියාන ජම්මාකාරක කොච්චර සතුට වෙලා පින් අනුමෝදන් වෙනවද ඒ වාගේ යැත්තෝ ඉන්නා තැනක සිට අපි මේ කරන පින් දකිත්වා දැක්ලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා. අපකටත් මේ නානා ආකාරයෙන් සපයා ගන්න ලද සියලු කුසල ධර්මයන් බුද්ධ ආධිවත්වයෙන් වාසීලා විසින් සපයි සුන්දරයි සාන්තයි දේශනා කරන ලද ඒ ප්‍රවරු නිවන පිණිස හේතු වාසනා වේවා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාණයෙන් එතෙන්ට යන්නම අපිට මේ විහිණ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යදා චින පිටාවතා ජාති කාසා සත්‍යයනා කිරීමෙන් දවසේ කටයුතු නිමව සටහන් කරනවා. එත්තාවතා චගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං බලං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදෝ සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු 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 සිවාජන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු